Honorable Charles Nirmalanathan.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. இன்று விவசாயம் நீர்ப்பாசனம் தொடர்பாக எங்களுடைய பிரதேசங்களில் இருக்கின்ற குறைபாடுகள் தொடர்பாக பேச அனுமதித்ததற்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அதே நேரத்தில் இந்த நாட்டினுடைய ஜனாதிபதி இந்த சபையில் இருக்கின்ற போது எங்களுடைய பிரச்சனைகளை தெளிவுபடுத்துவதில் நான் மிகவும் ஆர்வமாக இருக்கின்றேன். கௌரவ பிரதி சபையினர்களே, வரவு செலவு திட்ட உரையில் விவசாயத்திற்கு முன்னுரிமை அளிக்கப்பட்டு வரவு செலவு திட்டம் நிதியமைச்சரனால் சமர்ப்பிக்கப்பட்டது. அந்த வரவு செலவு திட்டத்தில் விவசாயத்தை பொறுத்தளவில் வன்னியில் வாழ்கின்ற மக்கள், வவுனியா, முல்லைத்தீவு, கிளிநொச்சி, மன்னார் மாவட்டத்தில் வாழ்கின்ற மக்கள் கூடுதலாக விவசாயத்தை நம்பி தங்களுடைய வாழ்வாதாரத்தை நடத்தி கொண்டிருக்கிறார்கள். அதன்போது எங்களுடைய குறிப்பாக மன்னார் மாவட்டத்தில் கட்டுக்கரைக்குளம், முருங்கன் கட்டுக்கரைக்குளம் 162 சிறிய குளங்களை உள்ளடக்கி 3000 ஏக்கர் நெல் பயிற்சியை செய்யக்கூடிய நிலங்களுக்கு நீர் விநியோகிக்கின்ற குளமாக அமைந்திருக்கிறது. அந்த 162 குளங்களையும் புனரமைக்க வேண்டும் என்றும் கடந்த வரவு செலவு திட்டத்தில் நான் குறிப்பிட்டிருந்தேன். ஆனால் அந்த 162 குளங்களில் 40 குளங்கள் 30 வருடங்களுக்கு மேலாக எந்தவிதமான ஒரு புனரமைப்பும் இல்லாமல், அந்த குளத்தில் எந்தவிதமான ஒரு வேலையும் ஆரம்பிக்கப்படாத 40க்கு மேற்பட்ட குளங்கள் இருக்கிறது. அந்த ஒரு சிறிய குளத்திற்கு கிட்டத்தட்ட 3 மில்லியன்கள் தான் தேவைப்படுகிறது. அந்த 40 குளத்துக்கும் 120 மில்லியன்கள் ரூபாய் இருந்தால் அந்த 40 குளங்களை புனரமைத்தால் எங்களுடைய விவசாயிகள் தங்களுடைய விவசாயத்தை மேற்கொள்வதற்கு மிகவும் பயனுள்ளதாக அமையும். அந்த வரைவை 120 மில்லியன்கள் தேவை என்ற அந்த வரைவை நான் நீர்ப்பாசன திணைக்கள அமைச்சரிடம் சென்று நேரடியாக அமைச்சுக்கு சென்று கையளித்திருந்தேன். ஆனால் இந்த முன்மொழிவுகளில் எங்களுடைய இந்த கட்டுக்கரை குளம் புனரமைப்பு தொடர்பான எந்தவித முன்மொழிவுகளும் இடம்பெறவில்லை என்பதை வேதனையுடன் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் மன்னார் மாவட்டத்தில் அகத்தி முறிப்பு, வியாடிக்குளம் போன்ற குளங்களும் நீர்ப்பாசன திணைக்களத்துக்குள் வருகின்றது. அந்த அகத்தி முறைப்பில் 40 சிறிய குளங்கள் இருக்கின்றது. அதில் 5000 ஏக்கர் நிலங்கள் நெல் பயிற்சிக்கு பயன்படுத்தப்படுகிறது. அதேபோல் வியாடிக்குளம் 6 சிறிய குளங்களை உள்ளடக்கிய குளமாகத்தான் இருக்கிறது. வியாடிக்குளத்தில் 1500 ஏக்கர் விவசாய நிலங்களுக்கு நீர்ப்பாசனம் வழங்குகின்ற குளமாக இது அமைகின்றது. அந்த இப்படியான ஒரு சூழ்நிலையில் எங்களுடைய பிரதேசங்களுடைய மக்களுடைய வாழ்வாதாரத்தை, விவசாயத்தை நம்பியிருக்கின்ற மக்களுடைய வாழ்வாதாரத்தை மேம்படுத்துகின்ற முன்மொழிவுகள் இடம்பெறப்படவில்லை. அதே நேரத்தில் ஒரு வேதனையான விடயம், மன்னார் மாவட்டத்தில் இன்னும் கட்டுக்கரை குளத்திலிருந்து விவசாய நெற்பயிற்சிக்கு நீர் விநியோகிக்கின்ற அந்த நீர் மட்டம் கூட இன்னும் எழும்பவில்லை. அந்த காரணத்தினால் விவசாயிகள் இன்னும் அந்த அனுராதபுரத்தில் வருகின்ற அந்த நீரை எதிர்பார்த்த வண்ணம் காத்திருக்கிறார்கள். கிட்டத்தட்ட இப்பொழுது புழுதி பயிற்சிகையாக மன்னார் மாவட்டத்தில் 2000 ஏக்கர் நிலங்கள் நெற்பயிர் செய்யப்பட்டிருக்கிறது. அதைவிட வேறு எந்த விதமான ஒரு நெல் என்னும் பயிரிடப்படவில்லை என்பதையும் தங்களுடைய கவனத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கமநல சேவை திணைக்களத்தில் இருக்கின்ற குளங்கள் கிட்டத்தட்ட 368 குளங்கள் மன்னார் மாவட்டத்தில் இருக்கிறது. அந்த 368 குளத்திலும் 156 குளங்கள் கைவிடப்பட்ட நிலையில் தான் இருக்கிறது. குளங்கள் புனரமைக்கப்படாமல் அந்த குளங்கள் அப்படியே கைவிடப்படுகின்ற ஒரு கவலையான விஷயங்கள் நடைபெறுகிறது. காலப்போக்கில் எங்களுடைய விவசாயிகள் எதன் மூலம் தங்களுடைய வாழ்வாதாரங்களை கொண்டு செல்வார்கள் என்பது கேள்விக்குறியாகவே இருக்கிறது. அந்த குளங்களை உள்ளடக்கிய முக்கியமாக மாந்தமேற்கு பிரதேச செயலகத்தில் ஈச்சிலவக்கி என்ற ஒரு கிராமம் இருக்கிறது. அந்த கிராமத்தில் 200 குடும்பங்களுக்கு மேல் அந்த கிராமத்தில் வாழ்கிறார்கள். அந்த பிரதேசம் வந்து மிகவும் மண்வளம் கொண்ட பிரதேசம். அந்த பிரதேசத்தில் நீர்நிலைகள் சரியாக இல்லாதால் அந்த குளம் ஈச்சிலவக்கை குளம் புனரமைக்கப்படாமையினால் அந்த விவசாயம் நன்கு தெரிஞ்ச விவசாயிகள் கூட நாள் கூலிக்கு செல்கின்ற ஒரு துர்ப்பாக்கிய நிலையை எங்கள் மக்கள் அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். அந்த ஈச்சிலவக்கை குளம் கிட்டத்தட்ட 15 மில்லியன் ரூபாய் தான் அதற்கு முடியும். அந்த 15 மில்லியன் ரூபாயை தங்களுடைய கமநல சேவை திணைக்களத்தின் ஊடாக அந்த ஈச்சிலவக்கை குளம் செய்வதற்கு அமைச்சர் அவர்கள் பரிந்துரை செய்தால் அந்த 200 குடும்பங்களும் தங்களுடைய வாழ்வாதாரத்தை சொந்தமாக செய்யக்கூடிய ஒரு சூழ்நிலைக்கு அவர்கள் உருவாகுவார்கள் என்பதையும் கமநல அமைச்சரிடம் தெரிவித்துக் கொண்டு அதே நேரத்தில் எங்களுடைய மன்னார் மாவட்டத்தில் கமநல சேவை நிலையம் 2 அமைக்கப்பட வேண்டும் என்று மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்தில் பலமுறை கலைக்கப்பட்டிருக்கிறது. அந்த 2 கமநல சேவை நிலையங்களுக்கும் 24 மில்லியன்கள் ரூபாய் தேவைப்படுகிறது. அதே நேரத்தில் பசலைக்களஞ்சியம் 3 எங்களுடைய மாவட்டத்தில் தேவைப்படுகிறது. அதற்கு 11 மில்லியன்கள் தேவைப்படுகிறது. குறிப்பாக ஒரு 25-40 மில்லியன்கள் ரூபாய் மன்னார் மாவட்டத்திற்கு நான் குறிப்பிடுகின்ற அந்த விடயங்களை ஒதுக்கினால் எங்களுடைய 17ஆம் ஆண்டுக்கான அந்த வரவு செலவு திட்டத்தில் விவசாய கமநல சேவைகள் அமைச்சினூடாக ஒதுக்கினால் அந்த எங்களுடைய குறிப்பிட்ட விவசாயிகள் மாவட்டத்தினுடைய முன்னேற்றம் அடைவார்கள் என்பதையும் நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கௌரவ ஜனாதிபதி அவர்களே, குறிப்பாக மன்னார் மாவட்டத்திற்கு வருகின்ற நீர் 70% நீர் வந்து கடலுக்கு செல்கின்றது. உண்மையில் கட்டுக்கரை குளத்தில் போதிய அளவு நீர் தேக்கி வைக்கக்கூடிய வசதிகள் செய்யப்படவில்லை. அதே நேரத்தில் கூராய்குளம் இருக்கிறது. கூராய்குளத்திற்கு வருகின்ற நீரும் அங்கு நீர்கள் தேக்கி வைக்கக்கூடிய வசதிகள் செய்யப்படவில்லை. அந்த கூராய்குளம் முதலிருந்த மகாவலி அமைச்சர் காமினி திசாநாயக்க அவர்கள் நேரடியாக மன்னார் மாவட்டத்துக்கு வந்திருந்தார். அவர் அமைச்சராக இருந்தபோது அந்த கூராய்குளம் புனரமைப்பு செய்வது உறுதி என்பதையும் அங்கு தெரிவித்திருந்தார். ஆனால் இன்று மட்டும் அந்த வேலைகள் நடைபெறவில்லை. நான் ஜனாதிபதியிடம் பணிவாக கேட்டுக்கொள்வது, நீர்ப்பாசன திணைக்களமும் கமநல சேவைகள் திணைக்களமும் தங்களுடைய கட்சியின் கீழ் வருகின்ற அமைச்சர்களினால் நடைமுறைப்படுத்தப்படுகிறது. இந்த 2 அமைச்சும் இணைந்து மன்னார் மாவட்டத்தில் வருகின்ற நீர் கடலுக்கு செல்வதை எப்படி தடுத்து அந்த நீரை விவசாயிகளுக்கு பயன்படுத்த முடியும் என்ற ஒரு ஆய்வை தயவு செய்து 17ஆம் ஆண்டு நடைமுறைப்படுத்தி 18ஆம் ஆண்டு வேலையை ஆரம்பிக்கின்ற ஒரு கோரிக்கையாக கௌரவ ஜனாதிபதியிடம் நான் மன்னார் மாவட்ட மக்கள் சார்பாக கேட்டுக்கொள்கின்றேன். ஏனென்றால் அங்கு வருகின்ற நீர் இழுப்பக்கடவை, பாலியாறு, மண்டக்கல்லாறு போன்ற பாலங்களின் ஊடாக 70% நீர் வந்து கடலுக்கு தான் செல்கிறது. அப்ப நாங்கள் எங்களோட விவசாயிகள் நீர் இல்லாமல் விவசாயம் செய்யாமல் இருக்கின்ற போது எங்கள் கண்முன்னே ஒரு திட்டமிடல் இல்லாமல் அந்த குளங்களுக்கு அந்த நீர் செல்லாமல் வாய்க்கால்கள் மூலம் பாலங்களின் மூலம் கடலுக்கு செல்கின்றதை ஒரு மனவேதனையாக நாங்கள் தொடர்ந்து பார்த்து கொண்டிருக்கின்றோம். கௌரவ ஜனாதிபதி அவர்கள் இதற்கு தகுந்த நடவடிக்கை எடுப்பார் என்று நான் நம்புகின்றேன். அதே நேரத்தில் தங்களுடைய மகாவலி அமைச்சு தொடர்பாக முல்லைத்தீவு மாவட்டத்தில் எங்களுடைய மக்கள் கருத்திரப்பட்டு பிரதேச செயலகத்தில் இருக்கின்ற மக்கள் ஒரு மிகப்பெரிய துப்பாக்கிய நிலையை சந்தித்திருக்கிறார்கள். கொக்குத்தொடுவாய் மத்திய வடக்கு தெற்கு போன்ற பிரதேசங்களில் இருக்கின்ற விவசாயிகள் 1984 அந்த பிரதேசங்களில் இருந்து வலுக்கட்டாயமாக இராணுவத்தால் இடம்பெயர்ந்து சென்றார்கள். இடம்பெயர்ந்து சென்றபோது அவர்களிடம் 2212 ஏக்கர் விவசாய நிலங்கள் அந்த மக்களிடம் இருந்தது. ஆனால் 2010 அவர்கள் மீள் குடியேறிய போது அந்த 2212 ஏக்கர் நிலங்கள் இல்லாமல் 800 ஏக்கர் நிலங்கள் மட்டுமே இந்த மக்களுக்கு வழங்கப்பட்டது. அந்த 800 ஏக்கர் நிலங்களை செய்கின்ற இந்த விவசாயிகள் விட 1312 ஏக்கர் விவசாய சொந்த நிலமாக கொண்ட அந்த விவசாயிகள் அவர்கள் 1950 அப்போதைய அரசாங்கத்தால் வழங்கப்பட்ட அந்த உறுதிகளை அவர்கள் தற்பொழுதும் கையில் வைத்திருக்கிறார்கள். அப்படி வைத்திருக்கின்ற நிலையில் 2010 பிறகு முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ச ஜனாதிபதியால் அந்த காணிகள் சிங்கள மொழி பேசுகின்ற மக்களுக்கு வழங்கப்பட்டிருக்கிறது. எங்களுடைய மக்களுடைய கேவலமான விடயம் சொந்த காணியில் அவர்கள் கூலி வேலை செய்கின்ற ஒரு நிலையாக நான் கண்முன்னே கண்டேன். நான் நேரடியாக சென்று அந்த பிரதேசத்தில் சென்று அந்த நிலங்களை பார்த்தேன். அந்த மக்களையும் நேரடியாக பார்த்தேன். அவர்கள் தங்களுடைய சொந்த காணியில் கூலி வேலை செய்கின்ற ஒரு நிலை இருக்கிறது. தயவுசெய்து கௌரவ ஜனாதிபதி அவர்களே, அந்த அவர்களுடைய நிலங்கள் பெற்றுக் கொடுக்க வேண்டும். அவர்களுடைய அந்த 800 ஏக்கர் நிலங்களும் அவர்களிடம் தற்பொழுது உறுதி வழங்குவதில் தங்களுடைய அமைச்சு ஒரு தடையாக இருக்கிறது. அந்த மாகாண சபைக்கு அந்த அதிகாரம் இல்லை. எங்களுடைய அமைச்சின் கீழ் இருக்கின்ற காணிகளை வழங்குவதற்கு தங்களுடைய அமைச்சு அதில் கவனம் எடுக்க வேண்டும் என்றும் நான் கேட்டுக்கொள்கிறேன். அந்த 800 ஏக்கர் நிலங்களுக்காவது முதல்கட்டமாக அவர்களுக்கு உறுதி, அதாவது 1960 அந்த இருந்த விவசாயி இன்று 3-4 பிள்ளைகளினுடைய அப்பாவாக இருக்கின்றார். அந்த அவர்களுக்கு முதல் 4 ஏக்கர் 5 ஏக்கர் காணிகள் அந்த காலத்தில் இருக்க அரசாங்கத்தால் வழங்கப்பட்டது. ஆனால் இன்று ஒரு பிள்ளைக்கு ஒருதருக்கு 1 ஏக்கர் கொடுத்தா கூடி அந்த அவர்களுக்கு அந்த நிலம் சொந்தமாக அமையும். அதே நேரத்தில் அந்த 1312 ஏக்கர் நிலங்களுக்கும் சொந்தமாக உறுதி வழங்கப்பட்டிருக்கிறது. அப்படியான போது இது எங்களுடைய மக்கள் மத்தியில் மிகவும் வேதனையான விடயமாக நான் இதை பார்க்கின்றேன். அதே நேரத்தில் இந்த மன்னார் மாவட்டத்தில் உள்ள இரிகேஷன் டிபார்ட்மெண்ட் ஒரு 100 வருட காலம் வரலாற்றை கொண்டது. அந்த 100 வருட வரலாற்றில் மாவட்டத்திற்கொண்டொரு பொறியியலாளர் இருக்கின்றார். அந்த பொறியியலாளர் கீழுதான், கட்டுக்கரை பொறியியலாளர் கீழுதான் அகத்தி முறிப்பு, வியாடி குளம், கட்டுக்கரை குளம் 3 குளங்களை இணைத்து ஒரு தலைமைச் செயலமாக இயங்கி வருகிறது. ஒரு அரசியல்வாதியினுடைய செயல்பாட்டால் இந்த மாவட்டத்தினுடைய பொறியியல் நீர்ப்பாசன திணைக்களத்தை 2 பிரிப்பதற்கு நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டிருக்கிறது. கௌரவ நீர்ப்பாசன அமைச்சரும் தற்பொழுது சமூகம் அளித்திருக்கிறார். உண்மையில் அந்த மன்னார் மாவட்டத்திற்குரிய அந்த மாவட்ட திணைக்களத்தை தயவு செய்து 2 பிரிக்க வேண்டாம். அது 100 வருட காலம் பழமை வாய்ந்தது. அது வியாடி குளத்துக்கும் அகத்தி முறைக்குமே தனிப்பட்ட ரீதியாக ஜூனிட் ஆபீஸாக இயங்கிக் கொண்டிருக்கிறது. ஒரு பொறியியலாளருக்கு கீழ் அது இயங்குகின்றது. அந்த நீர் வந்து ஒரு இடத்திலிருந்துதான் ஆரம்பித்து வருகிறது, வேறு பிரதேசங்களிலிருந்து ஆரம்பித்து வருவதில்லை. அது அந்த வியாடி குளம் அகத்தி முறிவு ஊடாக கட்டுக்கரை வந்தடைகிறது. நீங்கள் 2 பிரித்தீர்கள் ஆனால் அந்த வியாடி குளம் அகத்தி முறிப்பு காணியை குளங்கள் மட்டும் புனர நீர்கள் நிரம்பி வழியும், கட்டுக்கரைக்கு நீர் எந்த வகையிலையும் வந்து சேராது. கௌரவ அமைச்சர் அவர்களே, ஒரு அரசியல்வாதியின் நிர்பந்தத்தால் நீங்கள் சம்மதித்ததாக நான் கேள்விப்பட்டேன். தயவுசெய்து மக்களை அரசியல்வாதிகளை பார்க்காதீர்கள். மக்களுடைய இயல்பான வாழ்க்கையை அவர்களுடைய வாழ்வாதாரத்தை கருத்தில் கொண்டு இந்த மாவட்டத்தை திணைக்களத்தை 2 பிரிக்க வேண்டாம் என்றும் கேட்டுக்கொள்கிறேன்.
ஐயா கொஞ்சம் போடு. point of order.
Emma, Mama, Butumagi, Denver, Timusanaha Kienawa, Emapi, Tirane, Argene, Namut, Eveni Tirane Ganona, Tamunas like Saka Chakala, Tamai Tirnegan.
Ekamat Nan Yamatuma, Emma Tirne Gandepa, Ekatama Mankian, then Eka Amatumake, Vata Taker by in Depa, Minisuban, Manaram District, Minisu Tate, Egolo Mono the Balapurtu, Eka Balala. Gun. Thank you. Adane Eratel, Kaurava Amateur Avargale, Nirpasana Tenakalatil, Nan Palavadian Kuriputra in the Gaura Janadi with the Avargal American Rar, Unmail or Verdikian, a Visia Mond in the Munmolivil Narandre Krade, or Amateur Kulipa that Kinan in a Kerningal, Nutium by the Million Gal Odikir Kradaha. கேள்விப்படுகின்றேன் மன்னார் தாராபுரத்தில் இவ்வளவு பிரச்சனைகள் கட்டுக்கரை குளம் வியாடி குளம் அகத்தி முறிப்பு ஈச்சலவக்க குளம் இந்த குளங்கள் நாங்கள் உங்களுடைய விண்ணப்பம் தந்தும் அதில் முன்மொழிவில் வரவில்லை ஆனால் தாராபுரத்தில் ஒரு குளம் மாதத்தில் ஒருக்க அமைச்சர் வந்து குளிப்பதற்கு 150 மில்லியன்கள் நீங்கள் ஒதுக்கி இருக்கிறதாக வரவு செலவு திட்டத்தில் நிதியமைச்சர்
Oh, kalau saya sama itu mah.
Me, mama dengarkan kemati, obat itu mageng. Me, awurud kerja saya, me, nanda, koi kemati kerja dek iela, mukul niatta.
Me, mannar me tarapuram, bau water, million ekasya panak wenggar lati anu. Eke nanda kula meka. Nanda, minisu nane bau.
Koi kemati de nana. Koi kemati de nana, ne koi kemati de wenggar lati.
Gamay kemati, deng.
Deng.
Gamay kemati de mai. Gamay kemati, ugal jojana tiila, ugal danna ne eke. Kumburu kalau bas, baru dah, nanne baru dah kira.
Hah? Wari marga dah, goljar serva dah.
Irigasan, ekar dah mai, abiladian.
Abai me, mama adegiran ayah bud misak me, homo baru hadiran nanne. Ekar isa, obatuma kian dah mai, me mekar kan. Agame, hari.
Nah, saya amat sir nama.
Abang kangen apa cara? Abang kerap kerap buat. Abang beli air mana?
Amat cara abang kalau, umgol kangen ulah, indah kulang kalau mula bimbasa ini sebab anda teriak bilai. Akhirnya, umgol orang sibar sih sebab abang kalau, pelaya kah sibar sih sebab kerajaan kalau, anda kulat teh nutiam badi million, purana mikir ada beriti. Nanggal kuripatnya, nan kuripatnya deh. Mati mila unmail, unggulode tenekkal anggal nuriya, angga munmali begal. Mawat awiriti kulu, prades awiriti kulu nuriya munmali begalai parisilan esaiide. Anja kulanggalai punaramitte, anggalode vivasai galikku, nalla oru balwadaratte undupatte vendam. Kauro janadi badi awargal vivasai attei mukhya parthakanra orudar. Anja vakai nan awarai madikinden. Adenayatil kauro janadi badi awargalke nan nandi solla vendam. Netiya dinam. Tanggulodih ya, amatju terurbaaga. Eda awade budianggal kalendalosikya pada bandma, bandia budianggalik kuripetrendar. Unmail, adoro nalla udaranam. Jenadi budi awargal, pala vele palakgalin mati ilum. Anja budiatay sederendar. Anal gawurawa amatcher awargal, yaram enggalay alaitte. Unggulodih ya, pradesenggalil tanggulodih amatju sarbaaga inna budianggal seiyah bandirikrade. Alade nanggal inna seiyah bandmandor kori kayai. Ninggal enggan selita villa, anda wakil, ibalah velai pola kalak mati ilum, enggal alaite, unggoriya prades enggal dikendra kuraikal terurbaaga, tan terindu kulla arwa mirpadaaga, terbitta janadi budi awalakum nandriya terbitta kondu, nan ekenewe nirpasna amacher varivadik mun kuriputrinden, katikarai murungan katikarai jodeva, adai iranda ariti padinetti lavade, punaram ekpradik koriya. Tetapi tadi waktu engkau ni manar mawat teri kawangan raya nir kadal ke selamal, orang serian orang tetapi waktu engkau ni vivasa ayat ke takunda orang randa hari padin etta mand urayil, anda munmalai inda urayil baravil lagi, aden peria niti tebay நான் சில குறிப்பிட்ட இதுகள் குறிப்பிட்டிருக்கின்றேன். தற்போது உள்ள தேவைகள் பிரதேச அபிவிருத்தி குழுவில் மாவட்ட அபிவிருத்தி குழுவில் முன்மொழியப்பட்ட சில தேவைகளை குறிப்பிட்டிருக்கின்றேன். இருந்தாலும் கட்டுக்கரை குளம் புனரமைப்பு செய்து அந்த பாலியாறு மண்டக்கல் ஆறு இழுப்புக்கடவை நீர்களை தேக்குகின்ற ஒரு திட்டத்திற்கு நான் நினைக்கவில்லை உடனடியாக செய்ய முடியும் என்று. ஆனால் 17 திட்டமிட்டு 18 அதை 2 அமைச்சர்களும் இணைந்து ஜனாதிபதியின் தலைமையின் கீழ் நடைமுறைப்படுத்த வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன்.
நன்றி.
நியோஜக கதாநாயகத்துமணி, கிருஷி கர்மய வாரிமார்க ரவிலி மகாவேலி மே சியலும் அமாத்தியாஷ பிலிபந்த மே வேசிஷேதி அத்திகரு அப்பே பக்ஷே சபாபத்மா ஜனாதிபத்மா இன்ன அவஸ்தாவேதி இவகேம் அப்பே இத்தமித்ர அப்பே வாரிமார்க அமத்துமா இன்ன விழாவேதி கதாகரண்ட அவஸ்தாவில் அபிமத் மா சத்துட்டு வேணும் அப்ப வாரிமார்க்கெங் பட்டங்காத்தோ கரு ஜனாதிபத்மா இன்ன விழாவே கியாண்டோன்னு මම හිතන් හිටියේ මේ අපේ සොහිත ඇමතුමා බොහොම සමාජවාදී වාමාංශික අදහස් වලින් පිරිච්ච බොහොම අනුකම්පා සාගත හිතක් තියෙන පුද්ගලයෙක් කියලා. අර ජනාධිපතිතුමනි මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අව්වේ වැස්සේ දාඩිය දාගෙන වෙහෙසින් වැඩ කරන කම්කරු දින දෛනික පරිඩියට වැඩ කරපු අය, ඒ වගේම කොන්ත්‍රාත් පදනමට අනියම් මෙහෙම අය පෞගේ කාලේ ඔක්කොම මම හිතන්නේ 4,000 ස්ථීර කරා. දැන් මේ අය අස්කරීමට ඒ අයට ලියුම් එවනවා. කොච්චර අමානුෂික ක්‍රියාවක්. පයිදන ඔබතුමාට අවශ්‍ය නැතුව ඇති බිබිල පැත්තෙන් කාරුවත් මේවට පුරව ගන්න කම්කරුවෝනේ. ඔබතුමා පැහැදිලි කරන්න මට චුට්ටක් දෙනවා නම්
ඕන කරුණා කරලා
කියන්න. සාධාරණ ඉෂ්ට වෙනවා නම් ඕන කරා.
මම එකම සේවකයෙක්වත් අස්කරන්න තීරණය කරලත් නැහැ. තීරණය කරන්නෙත් නැහැ. හැබැයි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන උල්ලංඝනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ විසින් බඳවා ගන්නා මේ නිලතලවලට අනියුක්ත කිරීමක් කරලා තිබුණා. ඒ අනියුක්ත කිරීම මම නෙමෙයි, ඒක රජේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ එහෙම නැත්නම් මේ අපේ කාඩ කොමිෂන් එකේ නියෝගයක් අනුව ඒ තරතුරු වලින් පහලට දාලා තියෙන කම්කරු තරතුරු වලට එච්චරයි වෙලා තියෙන්නේ.
ඇමතුමා මෙතන මේ තියෙන මංගාව මේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා එවපු ලියුම් ගොඩක්. ඔබතුමා කියපු කාරණාවත් හරි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 25 ඇලේරක් 20/14 යටතේ සිදු කරන ලද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කම්කරු තනතුරට පත් කිරීම අවලංගු. කම්කරු තනතුරු වලට පත් කිරීම අවලංගු කිරීම. ඉතින් මේක බලන්නකො මේ මේ මංගාව තියෙන එයාලගේ වැඩ 1991 ඉඳන් වැඩ කරපු අය. ඉතින් මේක සාධාරණද මොන චක්‍රලේඛන තිබුණත් ඔබතුමා ඇමතිවරයෙක් හැටියට අමාත්‍ය මණ්ඩලෙට ගිහිල්ලා අපේම ජනාධිපතිතුමෙක් ඉන්නේ. මම දන්නේ අගමැතිතුමා මේවට කැමතිද අකමැතිද කියලා. නමුත් මේවා හදා ගන්න හැකි මිනිස්සු ගැන හිතන්න එපා. නැත්නම් අපි කොහොමද මේ වාරිමාර්ග ශේෂ්ත්‍ර ඉස්සරහට ඔබතුමා මම හිතන්නේ මේක සාධාරණයක් ඉෂ්ට කරයි කියලා හිතන විශේෂයෙන්ම. හොඳයි, අපි ඊට වඩා එක ගැන
කැබිනට් පේපර් එකක් දාන්න බෑ. ඒකට හේතුව ඒක දින 180 පිරිච්චාය කම්කරුව හැටියට බඳවගෙන මිනිදෝරු සහායක, ඉංජිනේරු සහායක, ගබඩා පාලක මේ සියලු තනතුරු රාජ්‍ය පරිපාලන ඇමතුමා, මගේ රංජිත් මද්දු බණ්ඩාර ඇමතුමා, මට බේරෙන්න වෙන්නේ නැහැ. මම ඕවා කරන්න ගියොත් එහෙම
කාරණා. මෙතන මම කතා කරේ මේ ඒව නෙවෙයි. මෙතන තියෙන්නේ කම්කරු තනතුරට පත් කිරීම අවලං කිරීම. නෑ නෑ, මෙතන තියෙන ලියුමේ තියෙන්නේ කම්කරු තනතුරට පත් කිරීම අවලං කිරීම. මේ ගබඩා බාර කාර්යවරි කාර්යවත් නෙවෙයි. ඒ කාලයක් වැඩ කරනකොට දෙපාර්තමේන්තුවල ඒ අය ඒ තනතුරු වලට බඳවා ගන්නේ නැත්තම් විශ්වාසය උඩ යම් යම් අවස්ථාවල දෙනවා ගබඩා. මහා ගොඩක් ඉතු කරන්න. හොඳයි, බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. මම දන්නවනේ ඔබේ තුමාගේ හදවතේ උණුසුම. ඒ වගේම ගරු මගේ මිත්‍ර ඇමතුමනේ, අම්බන්තොට දිස්ත්‍රික්කයට අයවැයෙන් වාරිමාර්ග කෘෂිකර්මවලට සලකපු ආකාරය ගැන විශ්ලේෂණය කරන්න ගියොත් අපි නියෝජනය කරන ජනතාවගේ ප්‍රශ්න දෙයක් ඉදිරිපත් කරන්න බැරි වෙනවා. ඒකත් පොඩ්ඩක් වෙලා තිබුණොත් කියන්නම්. මේ බලන්න, හම්බන්තොට දිස්ත්‍රික්කයේ
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට 2016 අවුරුද්දේ ලබා දීලා තියෙනවා මිලියන 600ක්. නමුත් ඒ මිලියන 600න් තියෙන වැඩවල මූල්‍ය ප්‍රගතිය මිලියන 200ක්. නමුත් ඒ කරලත් ගොවි සංවිධානවල කරපු වැඩවලට තාමත් මුදල් නොලැබීම පිළිබඳව ඒ අය පැමිණිලි කර. මිලියන 200 වැඩ කළා තිය 600ක. ඔසොල් බලන්න
නමාරු ඒ තර්කේ නම් මම හැබැයි මම කතාවේදී උත්තර දෙන්නම් ඔබතුමාට නිවැරදි
උත්තරය. උත්තර දෙන එකත් හොඳයි. හැබැයි මේක මේ 600ක් මිලියන 600ක් දීලා සල්ලි ලැබෙන්නේ නැත්තම් කොහොමද වැඩ කරන්නේ? වැඩ කරපු ටිකටත් සල්ලි ගෙවලා නැතිලු ගොවි සංවිධාන වලට. ඉතින් ඒක ලොකු බරපතල කාරණයක්. මොකද වගේම දිස්ත්‍රික්කයේ තියෙනවා වැව්
ශේෂ.
නමුත් මේක මම නිවැරදි උත්තරයක් ඔබතුමාට දෙන්න මම
කතාවේ. හොඳ ඒ වගේම වැව් තියෙනවා 834ක් අපේ දිස්ත්‍රික්කයේ. ඒකෙන් 774ක්ම තියෙන ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව. මේ පෞගිය නියං කාලය අපි දැක්ක මේ වැව් ටික ඉඳිලා ගියා. නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහාවාරි මාර්ග රාශියක් කරපු නිසා විහෙරගල මව්වාර වගේ ජලා වාරි යෝජනා ක්‍රම කරපු නිසා අපට පොළොන්නරුව අනුරාධපුරට වගේ බලපෑමක් ඇති වුණේ නැහැ. හැබැයි ඒ වගේම අපි ජනාධිපතිතුමනේ පොහොර සහනාධාරය පිළිබඳව පොහොර සහනාධාරය ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවෙන් ඇහුවම නම් පොහොර සහනාධාරයේ මුදල් ලබා දීම හොඳයි කියලා තමයි අදහස් දැක්වේ. මොකද ඒ නිසා අවශ්‍ය ප්‍රමාණය යොදා ගැනීමත් නියඟේ නිසා ජලය පහසුතාවයට ජලය ප්‍රමාණවත්ව බොහොම අඩු ප්‍රමාණයකින් ලබා දීපු නිසාත් අස්වැන්න වැඩි වෙලා කියලා තමයි අල වාර්තා කරේ. අකරේකින් බුසල් 140ක් පමණ. ඒක හොඳ දෙයක්. හැබැයි මේ මුදල හම්බන්තොට දිස්ත්‍රික්කේ නම් 45000කට විතර ලැබිලා තිබුණා. සුළු ගානකට තමයි ලැබිලා නැත් 170කට විතර. නමුත් ඒ ප්‍රමාණයත් මම හිතන්නේ මදි. මේ සාහන මේ ලැබෙන මුදලින් පොහොර විතරක් නෙමෙයි. දැන් ට්‍රැක්ටර් කුලිය බලන්න. අක්කරේකට රුපියල් 10000ක් විතර යනවා. ගොයම් කපන්න අක්කරේ රුපියල් 10000ක් විතර යනවා. ඒතර මේවා අස්වැන්න නෙලාගෙන දැන් පොහොරත් හරියට ගහන්න නැත්තා. දැන් මෙහෙනම් කියන්නේ අස්වැන්න වැඩි වුණා කියලා. හොඳ මිලක් නැත්තා. දැන් මේවර අයවැයෙන් හොඳ සාතික මිලක් ගැන නිශ්ශබ්ද වෙලා තියෙනවා. එතකොට මේ වී ටික මිල දී ගන්නේ කවුද? මිල දී ගන්නේ කවුද? එතකොට ඒකට සහතික මිල තිබීමෙන් ගොවියට යම්කිසි සහනයක් ඇති වෙලා තියෙනවා. අපිට මේ ගන්න ටිකක් දෙන්න පුළුවන් කියලා. එතකොට එයාලට කේවල කරන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙම නැති වුණොත් දැන් සහතික මිල රුපියල් 45 කාලේ තියෙන කාලෙත් අම්මන්තට රුපියල් 22ට 25ටත් විකුණ ගන්න බැරි අවස්ථාවල් තිබුණා. ඒ වගේම රුපියල් 30ට 35ට. ඉතින් මේවා ගැන පොඩ්ඩක් වැඩි අවධානයක් යොමු කරන්න. මේ ක්‍රමවත් පිළිවෙලක් හදන්න හොඳයි. අර සල්ලි ටිකක් වැඩියෙන් දෙන්න. මොකද අනිත් වියදුණුත් කපා ගන්න. නැත්තම් ඒ මිනිස්සුන්ට වියදම් කරන්න සල්ලි නැහැ. දැන් පෞගිය කන්නේ නියඟේ නිසා කුමුරු පාළු වුණා. ඊට ඉස්සෙල්ලා තව කන්න එක විවිධ කෘමිනාශක ආදී ඔය ක්‍රීඩා උගදුරු නිසා කුමුරු පාළු වුණා. එතකොට එයාලාගේ ආදායම ගොවියෙක් අවුරුද්දකට එකපාරක් හෝ දෙපාරක් තමයි ආදායමක් ලබන්නේ. ඒකෙන් තමයි මුළු අවුරුද්දම ජීවත් වෙන්න වෙන්නේ. ගෙදර ඉන්න අයට කන්න ටික දෙන්න, ඇඳුම් ටික දෙන්න, දරුවෝ ඉස්කෝලේ යවන්න. ඉතින් බොහොම දුකසේ තමයි මේ අය ජීවත් වෙන්නේ. මොනරාගලත් එකයි, හම්බන්තොට, අනුරාධපුර, පුළුවන්නරුව මේ හැම දිස්ත්‍රික්කයකම බහුතරය කෘෂිකර්මාන්තයෙන් ගොවිතැනින් ජීවත් වෙනකොට මේ අයට පුළුවන් තරම් අපි සහන දෙන්න ඕන. ඒ වගේම ආදායම් වැඩි කර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් සකස් කරලා දෙන්න ඕන. දැන් මුදල් ඇමතුමා කියනවා මුදල් ඇමතුමා කෘෂිකර්මාන්තයට හොඳ තැනක් දීලා තියෙනවා. කතා කරන්න පටන් ගන්නෙම කෘෂිකර්මාන්තය. ඒ ඔබතුමාටත් ලොකු දෙයක්. හැබැයි ඒ වගේම ඔබතුමාට හොඳ චොක්කකුත් දැනලා තියෙනවා බලන්න ආහාර එතුමා බොහොම සන්තෝෂෙන් කියනවා කෘෂිකාර්මික අංශයට මුල් තැන දෙමින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කිරීමට මා කැමති හොඳ තැනක් එහෙම දීලා කෘෂිකර්මය ෂෙයා කරනවා අන්න ඒකයි නරක මෙතන ආහාර නිෂ්පාදනය සහ කෘෂිකර්ම ආශ්‍රිත නිෂ්පාදන ආනයන සඳහා වාර්ෂික රුපියල් මිලියන 200ක් පමණ අප විසින් වැය කරනවා. එතකොට දැන් ඔබතුමා තවරු දෙකක් කෘෂිකර්ම අමාත්‍යවරයානේ. ඉතින් මිලියන බිලියන මිලියන ආ බිලියන 200ක්. එසේ මෙසේ ගානක් නෙවෙයි බිලියන 200ක්. එතකොට මේකේ යම්කිසි අසාර්ථකත්වයක් තියෙනවා. එහෙමනම් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට එතුමා මේ මේ එතුමා කතාවේ වෙලෙම කියනවා මේකට එක හේතු කිහිපයක් කියනවා එකක් තමයි ඉඩම් කුඩා කැබලි වශයෙන් පැවති නවීන තාක්ෂණ ක්‍රියාත්මක නොවි කෘෂිකාර්මික අංශය තවමත් මෙන්න වැදගත්ම දේ ස්ථාවර කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවි ඉතින් මේ මමත් මන් දන්නේ මම අපේ ඇමතුමා යටතේ ඉන්න කාලේ කෘෂිකර්ම සංවර්ධන ඇමතුමා හැටියට උත්සාහ කර ප්‍රතිපත්ති හදාන්න. නමුත් මේ අපි ඒවා යෝජනා කරලා නමුත් මේවා ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක නොවීම පිළිබඳව සොයලා බලන්න වෙනවා. මේක මං හිතන්නේ හුඟක් හැමතැන මෙහෙමයි. නිලධාරීන් හුඟක් ඉතින් ආණ්ඩුවක් මාරු වෙනකොට ඇමතිවරු මාරු වෙනකොට අර කරපු ඒවා ඔක්කොම කියන්නේ. අලුත් සංකල්ප ගෙනත් දෙනවා. එතකොට ඒකත් අලුත් සංකල්පයක් හැටියට යනකොට අර පරණ කරපු හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් කෘෂිකර්මාන්තය හැමදාම එකතර. මේ බලන්නකෝ බිලියන 200ක් ආහාර මේ නිෂ්පාදනය ආහාර කෘෂි දේවල් ගේන්නේ වැය කරනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. නිසා එතුමාම යෝජනා කරනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරපු දේවල්. ඈවේ කතා කරනකොට බලන්න වාණිජ කෘෂිකර්මාන්තය බවට පරිවර්තනය කර ගුයින්ගේ ආදායම ඉහළ නැමීමට නමුත් මේක මම දන්නවා 1990 වල ඉඳන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වාණිජ කෘෂිකර්මාන්තයක් සඳහා ආදර්ශන පැවැත්වුවා ගුයින් දැනුවත් කරා නමුත් මේවට ප්‍රමාණවත් මුදලක් ලැබෙනවද ඒව ඉදිරියට ගෙන යන්න එයාට ශක්තිය දෙනවද ඒ වගේම දැන් සමහර නිලධාරීන් ඉන්නවා හොඳ දක්ෂ නිලධාරීන් විශ්‍රාම ගියාට පස්සේ ඒ අයගේ සේවය ලබා ගන්න. කියන්නේ අඩු ගන්න ඇවිල්ලා සහයෝගය දැක්වීමට. ඒ අයගේ අත්දැකීම් බෙදා ගැනීමට අලුත් නිලධාරීන් සමග. වගේම තරුණ අයට බොහොම අලුත් අදහස් තියෙන. මේ අයට සමහර වෙලාවට ඉහළ නිලධාරීන්ගෙන් ඒ අයගේ දැනුම ප්‍රයෝජනට ගන්න අවස්ථාව සලසලා දෙන්නේ. මේක හැමතැනම. ඉතින් මේව ගැනත් සොයන්න වෙනවා. මේක අලුත් දෙයක් නෙවෙයි. වෙලා තියෙන්නේ මේවට වැඩි අවධානයක් දීලා කටයුතු නොකිරීම. ඒ වගේම දැන් කෘෂි එක දණක තියෙනවා ගොවි සෞභාකාර මගින් සිදු කළ හැකි බව. ගොවීන් සයිබල ගැන්වීමට ගොවි සමුපාකාර මගින් සිදු කළ හැකි බව කියලා යම් මුදලක් වේදන් කළා. දැන් මේකට මට මතක එක කාලයක් අපේ ඔබතුමාගේ මාමා ඉමු ජයරත්න එමත්තුමා ඉන්න කාලේ ගොවි සමාගම් හැදුවා. ගොවි සමාගම් හදලා ගොවීන් දැනුවත් කළා. ආ මොකද්ද? හිතන්නේ හැමදාම මේව තමයි. හැමදාම මොකද? ඒ නෑකම නැති වෙන්නේ නෑනේ. නමුත් මේ බලන්නකෝ මොකද උනේ කියලා. ඊට පස්සේ අර ඉදිරි ගිවිසුම් ගහලා ගොවීන් සහ කම්පැනි අතර ඉද හොඳ ලස්සනට කරගෙන ගියා. بس ඊට පස්සේ ඒක හිමම මැරිලා ගියා. ඒක නෑ. දැන් නෑ. දැන් අලුත් දෙයක්. සමුපාකාරවල කටයුතු කිරීමේදීත් බලන්න ඕන සමුපාකාර තියෙන ඒවයි මෙතෙක් කලක් අපේ අත්දැකීම් ඉතිහාසය අනුව ඒවයි තිබිච්ච දුර්වලකම් යම් කිසි වෙලාවට මේ වැඩක් කරන්න ගියාම තියෙන බාධාවල් නීති රීති රෙගුලාසි මේවා නිසා ඒවා කඩා කපනවා. ඉතින් මේ ප්‍රායෝගික ගැටලුත් මේ යෝජනා කරාට ක්‍රියාත්මක කිරීමේදී මේවා බලලා විසඳා ගන්නත් අවශ්‍ය වෙනවා. ඊළඟට පසු කුඹුරු ඉඩම් මයිතන් ඔබතුමා දැන් කුඹුරු ඉඩම් දැන් කෘෂිකර්මාන්තය කතා කරන කුඹුරු වැදගත්නේ. දැන් මේ ඉඩම් ගොඩ කිරීම පිළිබඳව පහුගිය කාලේ නම් ඔය වේදිකාවල ලෝක කතා හැවුණා, ඒක විශ්වාස කරන්න බැරි වුණත් ඔබතුමාලාගේ අමාත්‍යංශයෙන් යවලා තියනවාද කුඹුරු ගොඩ කර ගැනීමට අවස්ථාව සලසලා ඉඩ දීලා?
ඔබතුමා කෘෂිකර්ම අමාත්‍යවරයෙක් ලෙස හිටමු නිසා දන්නවා ගෝජන සේවා පනත යටතේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව තියෙන්නේ හැමෝටම නෙමෙයි, අවශ්‍යතාවය මත කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අරෙන්න කිසිම නිදහස් කිරීමක් අපි කරලා නැහැ. ඕන කෙනෙක්ට කුඹුරක් ගොඩ කරගන්න අවස්ථාවක් එහෙම දීලා නැහැ.
බොහොම ස්තුතියි. හැබැයි මම දැක්ලා තියෙන ප්‍රධාන විශාල වැව් යටතේ වැව් කණ්ඩියට මල්ලලා ගොඩ කරලා හෝටල් එහෙම හදනවා. ඒකත් එක ආදායම් මාර්ගයක්. කුඹුරට වඩා හොඳ ආදායමක් නිසා වෙන්න තියෙම ගොඩ ගල්ලා හෝටල් හදන්නේ.
ඔබතුමා මට මේ ওই කාරණාව කලිනුත් මතක් කරා. මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමා කුඹුරු ඉඩම් ගොඩ කිරීම නවත්තලා තියෙනවා. ඒ අනුව කලින් අවස්ථාවන් වලදී නිර්දේශය ලබා දීලා තියෙනවා නම් ඒ ටිකත් අපි తాවකාලිකව නවත්තන්න කියලා තියෙනවා. නැවත වතාවක් සොයා බලලා අවශ්‍ය නම් පමණක් එයට ඉඩ දෙන්න.
දැයි බොහොම ස්තුතියි. මේ ඒ වගේම අපනායන කෘෂිකර්මාන්තය ගැන මේකත් ඉතින් අලුත් දෙයක් නෙමෙයි මේ අයවැය සඳහන් කරාට. නමුත් වෙලා තියෙන්නේ මොනවා කරන්නත් ටික කලක් කරලා නවතිනවා. අන්න ඒක නැති කර ගැනීම සඳහා තමයි උත්සාහයක දෙන්න ඕන ක්‍රම උපායන් සකස් කර ගන්න ඕනේ. එහෙම නැත්නම් හැමදාම කතා කරන විතරයි, මුදල් වෙන් කරන විතරයි මුදල් ආස්ති වෙනවා. අර හැමගෙමින් පිටරටින් ගේන්න වෙනවා. දැන් බලන්න මෙතන තියෙනවා තව හොඳ වැඩක්. දැන් ඔය යම් යම් ආහාර භෝග අල ලොකුලූණු මිරිස් බඩේගිරු සාස්සෝයා වලින් ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත කිරීමේ අරමුණින් 2016-2018 ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන අපි විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා කියලා. මේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව 77 ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඉන්න කාලේ ඉතින් එතුමියන්ට කොපමණ අපහාස කරාද ඔබට. කරලා 77න් පස්සේ ඔක්කොම විනාශ වුණානේ. දැන් ඒ උනන්දුව තිබුණා නම් මේ කුරුඳුවත් මල් පෝච්චි වල මිරිස් වම්බොටු ඒ දේවල් වැව්වා. ඒ වගේම එදා මිරිස් රජවරු බිහි කරා කැකිරාව අපේ යාපනයේ හිතවත් මන්ත්‍රීවරුන්ගෙන් අහන්න පුළුවන් යාපනයේ ගොවියා කොච්චර ශක්තිමත් වුණාද ඒ යුගයේ. රතුළුණු මිරිස් මේ හැම දෙයක්ම වගේ කර ඒ අයගේ ආර්ථිකය විනාශ වුණේ කොතනද? දැන් ඒකම තමයි මේ කියන්නේ. දැන් අර තමන් විසින්ම විනාශ කරපු දෙයක් නැවත ඇති කරන්න හද. එතකොට මිනිස්සුන්ට තියෙන විශ්වාසය නැති වෙනවා. විශ්වාසය මේකත් නිකන් මෙහෙම වෙයි. හැමදෙම අමාරු වෙනකොට තවත් මේක වෙනස් වෙලා එයි. ඉතින් මේවා ආපහු සොයලා බලලා
අපේ හිටපු කතා විනාඩියක් වගේ තමයි තියෙන්නේ.
පුළුවන් නම් මේවට අපේ නීති රීති සකස් වෙන්න ඕන.
ජාතික මේ ඔබතුමාට බාධා කරනවා
නෙමෙයි. කතානායකතුමා හිතපු කතා නැතුව තව විනාඩියක් වගේ තමයි ඔබතුමාට තියෙන්නේ.
ඔබතුමාට බාධා කරනවා නෙමෙයි. මම දැන ඉතාමත් සතුටුයි ඔබතුමාගේ ප්‍රකාශය පිළිබඳ. මේක තමයි මම හිතන මේ ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල තියෙනවා කියන්නේ මෙන්න මේ කිනේ කාරණාව නිසා තමයි.
අවුරුද්දයක් ගියා හැබැයි. මේවා ඉක්මන් කරන්න වෙනවා. මට ඔබතුමාව ගැන විවේචනය කරන්න බෑ. මොකෝ අපේ පක්ෂේ මහලේකම්තුමා. හරිම ගැටලුවකට අපි මුණ පානවා. ඉතින් පොඩ්ඩක් මේ මම අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ ඔය අපේ මේ ඔබතුමාලාගේම මාර්ගයේ ගමන් කරන්නේ නැතුව දැන් මෙතන එක පැත්තක යනවා ධනවාදී ලිබරල් වාදය අනිත් පැත්තෙන් යනවා සමාජවාදය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගෙන ප්‍රතිපත්ති ඉතින් ප්‍රජාජන ඉතින් ඔබතුමා ඔබතුමාට ලැබිච්ච ශේෂ්ත්‍රය කෘෂිකර්මාන්තය ඒ වගේම වාරි මාර්ග මේ ශේෂ්ත්‍රවල අපේ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න කටයුතු කරොත් ඒ වගේ වෙලාවල් වලට ඉතින් පොඩි සහයෝගයක් දෙන්න පුළුවන් වෙයි. එහෙම අපි හොඳයි. එහෙනම් ඔබට අපි ජය ප්‍රාර්ථනා කරනවා මේ කටයුතු ඉස්සරහට ගෙනියලා අපේ මේ කෘෂිකාර්මික රටක් ගොවියා නගා සිටුවීම සඳහා අපි පිටරටින් ගේන ආහාර භෝග මෙහෙ බවා ගන්න ශක්තිමත් වැඩපිළිවෙලක් දියත් කරන්න. බොනස්.
ගරු වසන්ත අලු විහාර මැතිතුමා විනාඩි 5ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම අමාත්‍යංශය සම්බන්ධව විනාඩි 5ක් වාගේ කාලයකින් මේ අමාත්‍යංශය සම්බන්ධව ඇත්තරම කාල වේලාව මදි ඒ සම්බන්ධව විධිමත්ව කතා කරන්න. ඒ කොහොම වුණත් මතක් කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අනුර දිසානායක අපේ මිට කලින් එතුමා හිටපු කෘෂිකර්ම ඇමති හැටියට එතුමා කටයුතු කරා. එතුමා බීජ සම්බන්ධව එතුමා දීර්ඝ විස්තරයක් ප්‍රකාශ කරා. විශේෂයෙන් බීජ නිෂ්පාදනය දියුණු කිරීම සඳහා අද අපේ 2017 අයවැයේදී ඒ සම්බන්ධව මුදල් වෙන් කරලා තියෙනවා. ඒ මුදල් වෙන් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ඉඩම් සොයාගෙන විධිමත් වැඩපිළිවෙලක් දියත් කිරීමට 2017 වර්ෂය තුළදී ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි චාල්ස් නිර්මල කන්න නිර්මල මැතිතුමා එතුමා කතා කරා මන්නාරම සුරුවාරි මාර්ග සම්බන්ධව වැව් 156ක් සංවර්ධනය කරන්න තියෙන බව. මම හිතන්නේ 2017 වර්ෂයේදී විශේෂයෙන් වැව් සංවර්ධනය සඳහා විශාල මුදලක් අපිට ලැබිලා තියෙනවා අමාත්‍යංශයට සුළුවාරි මාර්ග සඳහා. මම හිතන්නේ එතුමාට අපිට පුළුවන් ඒ අවධානය යොමු කරලා ඒ මුදල් ප්‍රතිපාදන අපට ලබා දෙන්න පුළුවන්කමක් වෙනවා. ඒත් එක්කම අපේ හිටපු ඇමතිතුමා චමල් රාජපක්ෂ අපේ හිටපු කෘෂිකර්ම ඇමතිතුමා එතුමා ප්‍රකාශ කරා විශේෂයෙන් සමහර නිලධාරීන්ගේ ඒ අවධානය යොමු වෙන්නේ ඒ මුදල් සම්බන්ධව ඒවා ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩුකම් තියෙන බව. නමුත් කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි එවැනි අඩුපාඩු තිබෙනවා. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අඩුපාඩු හරියට සොයා බලලා අපට ලැබිලා තියෙන ප්‍රතිපාදන වලින් අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ හොඳ සැලැස්මක් ඇතුව ඒ සියලු වැඩසටහන් අපි ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරන බව මම දන්වා සිටිනවා. ඒත් එක්කම ගරු සභාපති නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය 2016 වර්ෂය හා සමානව අපට 2017ටත් අපට විශාල මුදලක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේම මුදලට පොහොර සහනාධාරය එකතු වෙලා නැහැ. නමුත් පොහොර සහනාධාරයත් අපි ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ අපි ආරම්භ කරන 2017දී ඒ හින්දා කිසිම අඩුවක් නැතුව සියලුම ගොවීන්ට ඒ පොහොර සහනාධාරයේ පහුගිය කාර්යයේ තිබුණු විදිහටම අපි ඒ ලබා දුන්න විදිහටම ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් පහුගිය මේ 2016 වර්ෂයේදී ඒ අඩුපාඩුකම් රැසක් තිබුණා ඒ පොහොර සහනාධාරය ලබා දීමේදී ගොවීන්ට ගැටලු ඇති වුණා. නමුත් ඒ සියලුම ගැටලු අද निराකරණය කරලා විශේෂයෙන් පරිගණක කර ඒ වගේම ඒ දත්තයන් ලබාගෙන ඒවා මේ වෙනකොට ඒ අදාළ ගොවි මහත්තයාට ඒ සහනාධාරය ලැබෙන්න කටයුතු කරනවා ඉදිරි කාලය තුලදී. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වසවිස වලින් තොර ආහාර සඳහා ශ්‍රී ලාංකිකයන් හුරු කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණක් වන අතර එම වැඩසටහනේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන්නේ ගොවි ජනතාවයි. ඉතින් ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන
තුල වාර්තා විනාඩියයි තියෙන්නේ. මේ කතා ඉවර කළා
මේ පින්දින මට විනාඩි 5යි තියෙන්නේ නියෝජ කතා නායක තුමනේ මට විනාඩි 5යි තියෙන්නේ එහෙමනම් මට තව විනාඩි 5ක් විතර දෙන්න මොකද මේ අපිට ඇත්තටම මේ විෂය ගැන කතා කරන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ ගරු කතා නායක තුමනි නියෝජ කතා නායක තුමනි දැන් අතිගරු ජනාධිපතිතුමාගේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන දැන් ඒ එතුමාගේ නිෂ්පාදන වැඩසටහන තුල මේ වෙනකොට බිම් මට්ටමටම ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙලා තියෙනවා 2016 2018 විශේෂයෙන් ගොවි සංවිධාන මට්ටමේ ඒ වගේම ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා මතක් කරන්න ඕනේ ගරු නියෝජ කතානායකතුමනි ජාතික ගොවි සතිය දුමින්න දිසානායක ඇමතුමාගේ සංකල්පයක් අනුව මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරේ විශේෂයෙන් ජනාධිපතිතුමාගේ ආහාර නිෂ්පාදන වැඩසටහනත් එක්ක ඒ වගේම එම වැඩසටහනට ගරු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සම්පූර්ණ සහයෝගය ලැබිලා අද මේක බිම් මට්ටමටම අද ක්‍රියාත්මක වෙලා තියෙනවා. මීට කලින් මේ සම්බන්ධව අපි කතා කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කෘෂිකර්මාන්තය ගැන හුඟක් අය කතා කරනවා. නමුත් මේකට ජාතික වැඩපිළිවෙලක් නැහැ. ජාතික සැලැස්මක් නැහැ. නමුත් මේ සම්බන්ධව අපි මේ පාර්ලිමේන්තුවේදී කතා කරලා තියෙනවා. ප්‍රතිපත්ති තිබ්බට ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මොනවද කරන්නේ? ඒ කාලේ ඉඳන් මේක අවුරුදු 10ක් තිබුණා ක්‍රියාත්මක කරන්න තිබුණා. නමුත් මේ අවුරුදු 10ටත් ඉස්සරින් ඇයි ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ හින්දා අඩු ගානේ අඩුම තරමේ අතිගරු ජනාධිපතිතුමා ආහාර නිෂ්පාදන වැඩසටහන තුල ආරම්භයක් හැටියට 2015 ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භ කළා 2016 2018 ට සැලැස්මක් හදලා තියෙනවා. මේ වෙනකොට ඒ වගේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. දැන් ඒ ප්‍රතිඵලත් එක්ක තමයි අද බිම් මට්ටමටම ඒ වැඩසටහන නිරීක්ෂණය කරන්න අමාත්‍යාංශ මට්ටමින් අද ක්‍රියාත්මක වෙලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගොවි සතිය තුල අපි මතක් කරනවා පළතුරු ගම්මාන 2000ක් පිහිටුීමේ වැඩසටහන. ඒ වගේම ගෙවතු වගා ලක්ෂ 5ක් පිහිටුීමේ වැඩසටහන. ඒ වගේම මතක් කරන්න ඕනේ කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමේ වැඩසටහන වසවිස නැති ආහාර ප්‍රචලිත කිරීම. විශේෂයෙන් මේ වැඩසටහන කාබනික පොහොර සම්බන්ධව සෑම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකම එක නිලධාරියෙක් පත් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් ඒ හින්දා මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න මීට කලින් ඒ අවස්ථාව තිබුණත් ඒ පෞගිය රජය තුල ඒවා ක්‍රියාත්මක කරේ නැහැ. ගොවි කාන්තා සමිති පිහිටුවීම. අද මතක් කරන්න ඕනේ විශේෂයෙන් ගොවි සමිති විශේෂයෙන් කාන්තා සමිති ගොවි සංවිධානය තියෙනවා කාන්තා සමිති තියෙනවා මේ සියල්ල ක්‍රියාත්මක කරන්න ශක්තිමත් කරන්න බිම් මට්ටම අද කටයුතු කරලා තියෙන බව ඔබතුමාට මතක් කරන්න ඕනේ. ඒක නම වැව්වා සුළු වාරි මාර්ග ප්‍රතිසංස්කරණය විශාල මුදලක් ලැබිලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඉතින් ඒ හින්දා මම ඔබතුමාට කියන්නේ ඇත්තටම කාලේ මට මදි. මොකද මේ නැගිට්ට විතරයි මේ අදහස් ටිකක්වත් ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මට තව විනාඩි කීපයක් දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මම මතක් කරන්න ඕනේ සුළු වාරි මාර්ග. මම මේ උදාහරණයක් ඇරෙන්න ගන්න ගරු
පරිපුර ආරන්තියෝ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සුළු වාරි මාර්ග සම්බන්ධව අපට මම මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරනවා 2012 2013 අපට කිසිම මුදලක් ලැබිලා නැහැ. ඒ වැව් අමුණු ටික සියල්ලම අද පුරන් වෙලා තියෙනවා. ඒවා එකක්වත් ඒ ඉන්න ගොවි සංවිධානවලට ඒ ගොවි ජනතාවට ඒ නිෂ්පාදනය ලබා ගන්න බැරි තත්ත්වයක් තිබුණා 2012 2013 2014ත් ඒ වගේ 2015 2016 අපිට පුළුවන්කමක් වෙලා තියෙනවා විශාල මුදලක් අපිට ලබාගෙන මේ අවුරුදු 30ක් 40ක් කරපු නැති සුළු වාරි මාර්ග ටික ඒ මාතලේ දිස්ත්‍රික්කයේ තුල අද මේ වෙනකොට මිලියන 273ක් ලැබිලා අද ඒවා ක්‍රියාත්මක කරලා තියෙනවා සතයක්වත් ඉතුරු කරන්න බලාපොරොත්තු නැතුව ඒ නිලධාරීන් සියල්ල මුදල් වැය කරලා අද ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ ඉඳ අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි හදිස්සියෙන් කතා කරත් මම මතක් කරන්න ඕනේ විශේෂයෙන් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමත් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් ගොවි ජන සේවා කොමසාරිස් ඇතුළු කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලුම නිලධාරීන්ට මගේ ස්තුතිය පුද කරනවා. මේ වර්ෂය තුලදී ඒ සියලු සංවර්ධන කටයුතු සාර්ථකව ඒ අය සහයෝගය ලබා දීලා ඒවා අවසන් කරලා තියෙන බව මම මතක් කරනවා.
හොඳයි ඊළඟට ගරු අතුරේලියේ රත්න සමුදන් වහන්සේට ඊට ප්‍රථමව ආනන්ද කුමාරසිරි මහතා මුලසුන ගන්නවා.
ඔබ වහන්සේ කතා කරන්න.
ගරු සභාපතිතුමනි අද වැය ශීර්ෂ යටතේ අමාත්‍යංශ කීපයක විශේෂයෙන්ම අද ගොවිතැනට අදාළ වැවිලි කර්මාන්ත ශාස්ත්‍රය ගොවිතැන සම්බන්ධ වාරි කර්මාන්තය පිළිබඳව කතා කරන වැයශීර්ෂයේදී මම කැමති අදහස් කීපයක් දක්වන්න. විශේෂයෙන් මගේ අවධානය පළමුවෙන් මම යොමු කරන්න කැමති ගරු සභාපතිතුමනි, අපේ ගොවිතැන සම්බන්ධ අවධානය යොමු කරන්න කැමති. දැන් මේ හැම දෙනා ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයෙන් සියලු දෙනාම කතා කරනවා ඉතාම මේ ගොවිතැන හරි හොඳට ගියයි කියලා. මහවැලිය කරලා තියෙනවා, සංවර්ධන ව්‍යාපෘති කරලා තියෙනවා, ජල යෝජනා ක්‍රම කරලා තියෙනවා. මොකද්ද අපේ රටේ තත්ත්වය? අපි රටේ අද 70,000ක් වහුගුඩු රෝගීන් ජීවත් වෙනවා. ඒ වගේම අපේ රටේ පිළිකා 2005 ඉඳලා 2016 වෙනකොට පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය දෙගුණයක් බවට පත් වෙලා තියෙනවා. ගොවි ජනතාව ඉතාම අන්ත අසරණ තත්ත්වයකට, රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. මහවැලි බී කලාපය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ඒ වගේම අනුරාධපුර, ඒ වගේම තිරිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල විශේෂ ලක්ෂණයක් ගොවියන්ගෙන් 50% තමන්ගේ ඉඩම් උගස් කරලා තියෙනවා. මේක තමයි අද ගොවි ජනතාව පත්තල ඉන්න තත්ත්වය. මේ අවුරුදු දෙකේ වෙච්ච දෙයක් නෙමෙයි. මේ උදම් මනනවා මේ ගොවිතැන මහ ලොකු වුණා, ප්‍රශ්නය මෙහෙම වුණා කියලා. අපි අරගෙන බැලුවොත් 2005 ඉඳලා 2014 දක්වා කාල සීමාව තුළ අපි කොතරම් අල, ලූණු, මිරිස්, මාළු මේ හැම දෙයක්ම පිටරටින් ගෙනල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ අර්බුදයට උත්තරයක් හැටියට වර්තමාන ආණ්ඩුව යටතේ අපි වැදගත් ප්‍රතිපත්ති මේ තීන්දුව කීපයක් ගත්තා. පළවෙනි ප්‍රතිපත්ති තීන්දුව තමයි ජනාධිපතිතුමා යටතේ උග්‍ර විසක් වෙච්ච, ලෝකෙ විශාල සංවාදයකට පාත්‍ර වෙච්ච රවුන්ඩ් අප් සහ ඊට පස්සේ ග්ලූපොසිනේට් කියන භයානක උග්‍ර විෂ දෙකම තහනම් කරා. පහුගිය ආණ්ඩු කාලේ මේ තහනම් කරන්න තිබුණා. ඇයි තහනම් කරේ නැත්තේ? බහුජාතික සමාගම් වලින් යට නොවි කතා කරන්න හිතන්න බැරිකම මුදල් බලය නිසා. ඒක තමයි ඇත්ත. අපි කොයිතරම් පහුගිය ආණ්ඩුවට බලපෑම් කරාද? ඒක තමයි මේ ආණ්ඩුව යටතේ ලැබු විශාලම ජයග්‍රහණ. ඒක අමාරු වැඩක්. තාමත් උත්සාහ කරනවා මේක ගේන්නම ඕනේ කියලා. මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට හෝ UMP වාමාංශික හැටියට හෝ මේ ප්‍රශ්නේදී අපට එකට හිතන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ ආණ්ඩුවෙන් ගත් ඉතා වැදගත් තීරණයක් තමයි අපි බිලියන 30 පටන් 40 දක්වා ප්‍රමාණයක් අපි විශාල වාර්ෂිකව විශාල පොහොර සානාධාරයක් දුන්නා. පොහොර හැටියට අපි පොහොර බෙදලා මැනලා කිරලා දුන්නා. මගේදී හොරකනුත් කරනවා, ගේන අයත් හොරකම් කරනවා. විශාල අද මේ මම කියන්න කැමති ගරු සභාපතිතුමනි, මේ පිටරටින් පොහොර ගෙන්නපු ඉතිහාසය අරන් බැලුවොත් ගෙන්නපු අයගේ ඉතිහාසය කොහෙද ඒගොල්ලන්ට ජීවත් වෙන්නේ? ඇමරිකාවේ ගෙවල් හදලා තියෙන්නේ. ඒ තරම් විශාල ධනයක් මේගොල්ලන්ට හොයන්න පුළුවන් වුණා. මේ ආණ්ඩුව යටතේ ගත ඉතාම නිර්භීත තීන්දුව තමයි ගොවි ජනතාවට මුදල් දෙන්න ගත තීන්දුව. ඒකේ මෙතුමි අහන වගේ මුදල් පමා වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ කන්නේ පමා වීමේ ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් නොවැම්බර් 15 වෙනකොට ජලාශ පිරෙන්න ඕන. අද වෙනකන් 15%ක් අපේ ජලාශ පිරෙන්නේ නැහැ. අද ගොවිතැන මාසකින් කල් ගිහිලා තියෙනවා. මේ අර්බුදයට රටක් හැටියට අපි විශාල අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ඒ නිසා අපි ගත්ත වැදගත් තීරණේ මේකත් එක්කම, ඒ කියන්නේ ගොවි ජනතාවට මුදල් දෙනකොට ගොවියට තමන්ගේ පරිසරයේ තියෙන ස්වභාවික සම්පත් වලින් පොහොර හදා ගැනීමේ හැකියාව අපි ඇති කළා තියෙනවා. අද වෙනකොට මම සන්තෝෂෙන් කියන්න කැමති ගරු සභාපතිතුමනි, අක්කර 50,000 වසවිසෙන් තොර වගා කරන්න අපි තීන්දුව කළා තියෙනවා. තිරිකුණාමල දිස්ත්‍රික්කේ, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කේ, අනුරාධපුර දිස්ත්‍රික්කේ, ඒ වගේම මහ උඩවලව ප්‍රදේශයේ හම්බන්තොට සහ ඇබිලිපිටියේ රත්නපුරේ කෙළවර, ඒ වගේම මොනරාගල යම් කොට්ටාසයක විශාල අක්කර 50,000ක් අපි පර්යේෂණාත්මක වැඩකට අපි අත දීලා තියෙනවා. මේකට අපි ගියේ අක්කර 20,000ක් මීට කලින් විශේෂම දේශීය වී වර්ග වගා කිරීමෙන්. අද අපි අලුත් අත් අදා බැලීමක් කර ගිය කන්නේ ඒ තමයි අභිජනනය කරපු අලුත් බීජවලටත් වසවිසෙන්තර ගොවිතැන කරන්න පුළුවන් කියන කාරණේ. ඉස්සර කල්පනා කරේ පාරම්පරික වී මොන වසවිසෙන්තර ගොවිතැන් කරන්නද? අපි ඒක වෙනස් කළා. දැන් තියෙන වී වලටත් මේක වසවිසෙන්තර ගොවිතැන ගේන්න පුළුවන් කියන එක අපි ගෙනල්ලා තිනවා. ඒ අනුව අපේ බිලියන 100කට ආසන්න ප්‍රමාණයක්, ඒ කියන්නේ බිලියන 30ක් විතර කෘෂි රසායන විශේෂම වල්නාශක කෘමිනාශක සඳහා අපි ගෙන්නනවා. බිලියන 30ක් විතර, බිලියන 50ක් විතර අපි පොහොර ගෙන්නනවා. 50ක් 60ක් අතර ප්‍රමාණය. සාමාන්‍ය බිලියන 100ක් විතර අපි වාර්ෂිකව තෙල් පොහොර කෘෂි රස පොහොර ගෙන්නනවා.
ඔබ වහන්සේට තව විනාඩියයි තියෙන්නේ හැමදෙන්නේ.
අනේ කරු සභාවෙන් බොහොම මේ හැරෙන්නත් ඉඩම
විනාඩි 5යි වෙන් කළා තියෙන්නේ
ඒක. මම නවත්තනවා සභාපතිතුමනි. ඉතින් අවසාන වශයෙන් මම කියන්න කැමති මේ ගොවිතැනේ අපි ගත්ත වැදගත් තීරණ කිහිපයක් තියෙනවා. ඒ තමයි ඩොලර් බිලියන 4ක පමණ මුදලක් අද අපි ආහාර ගෙන්නන්න පහුගිය අවුරුදු 15ෙම අපි වියදම් කරලා තියෙනවා. මේ ආණ්ඩුව යටතේ අපේ කෘෂිකර්ම අමාත්‍යතුමා විශේෂම සියලු අමාත්‍යංශ වැවිලි කර්මාන්ත අමාත්‍යංශේ සියල්ල මේක ආබද්ධ කරලා අපි සැලසුම් කරලා තිනවා පිටරටින් ගෙන්නන ආහාර ප්‍රමාණය අඩු කරන්න. අපි විශ්වාස කරනවා තව අවුරුදු දෙකක් යනකොට මේකේ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න අපට පුළුවන්කම ලැබේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අද අපේ හිටපු කතානායකතුමා චමල් රාජපක්ෂ මහත්තුමා, එතුමා ඇහුවා වී වලට ස්ථාවර මිලක් විවලට ස්ථාවර මිලක් අපට තහවුරු කරන්න බැරිකමක් තියෙනවා. මම හිතනවා 77ට පෙර තිබිච්ච විවල ස්ථාවර මිල අපි පවත්වා ගත්තේ සමූපකාර සමිති මගින්. ඒක හින්දා මේකට අපි යෝජනාවක් හැටියට තීරණය කළා තියෙනවා. ගොවි ජනතාවගේ නිෂ්පාදන අගය එකතු කළ භාණ්ඩයක් හැටියට වෙළඳපොළට ගේන නම් ඒ සඳහා සමූපකාර ක්‍රමයේ ආපහු ප්‍රතිනිර්මාණය කළා ශක්තිමත් කිරිබි වැඩ පිළිලක් අවශ්‍යයි. ඒ සඳහාත් අපි අද අත ගහලා තියෙනවා. ඒ සඳහා විශාල වැඩ පිළිලක් අපි දියත් කරමින් යනවා. ඊළඟට මට කාලය ඉතාම කෙටි නිසා සභාපතිතුමනම ඉවර කරන්න ඕන. පැවිදි ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් අවුරුදු 100ක් 120ක් 150ක් අතර කාලයේ පැවිදි ශේෂ්ත්‍රයේ විශේෂම තේ වගාවේදී අද මිලියන 1500ක් විතර කම්කරුවන්ට ගෙවන කිසිම ලාභයක් ලබන්නේ නැතුව රාජ්‍යයේ වතු ඒ කියන්නේ කම්පැනි වලට ගන්න බැරි වතු ඊළඟට අවුරුදු 50ක් 100ක් අතර වතු තියෙනවා අද අක්කර 20000 30000 15000 ගෙනියන ඒ වතු අපි සම්පූර්ණයෙන් අක්කර 5000ට මේ අයවැයදී අඩු කරලා තිනවා ඒක මම හොඳ යෝජනාවක් හැටියට පිළිගන්නවා ඒ වගේම මෙතුමා කිව්වාගේ මේ අයවැය තියෙනවා මේ කුඩා ඉඩම් හිමියන්ට මේ නිසා තමයි මේක ඒක ඒක නරකයි කියලා මම හිතන්නේ ඒ අයවැය ඒ වගන්තිය මම එකඟ වෙන්නේ නැහැ කියලා මම කියනවා ඒ කියන්නේ අද ලෝකෙ පිළිගන්නේ මේ කුඩා ප්‍රමාණයේ වෙනකොට තමයි ඒක නඩත්තු කරගන්න පුළුවන් කියන එක. අද ලෝකෙම මේ පිළිවන් සාකච්ඡාවක් තියෙනවා. තේ වතු වල 140ක් වතු හිමියෝ නිෂ්පාදනය කරන්නේ 125යි. ඒකයි ඇත්ත. ඒකෙනුත් අක්කර 10ට වැඩි තේ වතු හිමියන්ගෙන් නිෂ්පාදන හැකියාව, ඒ කියන්නේ අක්කර 10ට වැඩි තේ වතු හිමියෝ ගත්තොත් ඒකේ නිෂ්පාදන හැකියාව 115යි. ඒ 115 කියනවා, ඒ කියන්නේ රටේ තේ ආර්ථිකයට නිෂ්පාදන දායකත්වයේ දෙන 115ක් නිෂ්පාදනය කරන අය කියනවා ඒගොල්ලන්ට කඳුකර ප්‍රදේශයට රවුන්ඩ් අප් ගහන්න ඕනේ කියලා. මේක ඇත්ත කතාව. ඉතින් ඒක හින්දා මේ සම්බන්ධයෙන් අපි අතර සාකච්ඡාවක් තියෙනවා. මම හිතනවා මේ වෙලාවේදී විශේෂයෙන්ම අපේ දේශීය ආර්ථිකය ගොඩනගාගෙන ඉතාම වැදගත් වෙනවා. මුළු රටේම මේ වසවිසෙන් තියෙන තොර ගොවි ප්‍රතිපත්තිය කියන එකට පරිශන අවශ්‍යයි, අධ්‍යක්ීම් අවශ්‍යයි. ශ්‍රී ලංකා UMP සියලු දෙනාම ભેදයකින් තොරව. මොකද අපි හැමෝම ආහාර ගන්නවා. අපි හැමෝම ආහාර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. අපේ ආහාර විස වෙලා තියෙනවා. අපි ලෙඩ වෙලා තියෙනවා. අද රෝග වැඩි වෙච්ච ප්‍රමාණය ආරම්භ ඇත්තොත් පෙති කරන්නේ නැතුව අපිට ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම වසවිසෙන් තොර ගොවි ප්‍රතිපත්තිය කියන එකට පක්ෂභේදයෙන් තොරව අපි සියලු දෙනාම එකතු වෙනවා නම් මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ගරු සභාපතිතුමනි, අද මේ වසවිසෙන් තොර ගොවි ප්‍රතිපත්තිය කියන එක ඇත්ත වශයෙන්ම ලංකාවේ විප්ලවයක්. මේක තමයි නියම සමාජවාදය. මේක තමයි රටේ නියම ජාතික ආර්ථිකය. පහුගිය වකවානුව තුළ අපිට මේක කරන්න බැරි වුණා. ඒක හන්ද තමයි පහුගිය ආණ්ඩුව අපි විචිනේ කළේ. මේ ලංකාවේ අපි ලංකාව ස්වාධීන කරන්න බලාපොරොත්තු වෙනෝ නම් අපි ඉස්සෙල්ලා කරන ලංකාවේ ආයෝජන වැඩි කරන්න කලින් ලංකාවෙන් අපි කතා කරනවා මේ ආයෝජන පිටරට ගෙනියන්න පුළුවන් ආයෝජකව ගෙන්න ගන්න පුළුවන් මහා දේවල් ඊට කලින් අපි කරන්න ඕන දේ තමයි පිටරටින් ගෙන්නන එක අඩු කළා විශේෂයෙන්ම අපේ ආහාර අවශ්‍යතාවය 100ට 100ක් අපේ රට තුල සපුරා ගැනීමේ ජාතික වැඩ පිළිවෙලකට අපට යන්න පුළුවන්කම තියෙනවා ඒක සාර්ථක කර ගැනීමේ ගරු සභාපතිතුමනි හැකියාවක් තියෙනවා ඒ සඳහා අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර අපි වැඩ පිළිවෙල
අවසන් කරන්න අපි හැමෝටම
ඔව් ගරු සභාපතිතුමනි අවසන් කරනවා අවසාන වශයෙන් මම එක වචනයක් ගරු සභාපතිතුමනි කියනවා මේ කියලා මම අවසන් කරන්නම් මේ වාරි ජලය ව්‍යාපෘති සම්බන්ධයෙන් මහවැලියේ පටන් අද මොරගහ කන්ද ආදී වශයෙන් තියෙන සියලුම වාරි ව්‍යාපෘති පිළිබඳ යලි සලකා බැලීමක් ගරු ඇමතිතුමනි අපි කල යුතුයි. ඊළඟට අපේ රටේ වාරි නිෂ්පාදනයේදී ඉතාම වැදගත් විශාල මුදලක් අපි වෙන් කළා තියෙනවා මොකටද වැව් ටික ප්‍රසංස්කරණය කරගන්න. අද මේ මහා ජලාශවල දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ජලාශ හැදුවට කෝ වැස්ස උඩට. ඒ නිසා අපි පුළුවන් තරම් කුඩා වැව් පද්ධතිය ශක්තිමත් කර ගැනීම තමයි අපේ වැදගත්ම දේ මේකේදී. බොහොම ස්තුතියි ගරු සභාපති මහත්මයා. බොහොම ස්තුතියි.
ගරු චන්දසිරි ගජදීර මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 10යි.
ගරු සභාපතිතුමනි මම මේ සමස්ත වැයශීර්ෂයේ කාරණාවක් කෙරේ පමණයි මගේ අවධානය යොමු කරන්න මගේ තියෙන සීමිත කාලය තුළ බලාපොරොත්තු වුනේ. දැන් මම විශේෂයෙන්ම ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි දැන් මෙවර අයවැයේ දැන් පැහැදිලි කිරීමක් කරා අපේ නියෝජ්‍ය ඇමතුමා මේ පොහොර සහනාධාරය මෙවර මේ වැයශීර්ෂයට ඉදිරිපත් කළා නෑ. ඉතින් පොහොර සහනාධාරය අඩු කරලා තියෙන්නේ වැයශීර්ෂයට ගියවරට මුදලට වඩා අඩු කරලා තියෙන්නේ ඒ වගකීම කෘෂි සමුපකාර ව්‍යාපාරයට බාර දීමේ අදහසින්ද කියලා.
අදහසක් නැහැ. ගිය වර්ෂයේ වගේම මේ වර්ෂයේත් බිලියන 35ක් මුදල් අමාත්‍යංශයේ යටතේ ඒ මුදල තියෙනවා. ඒ මුදල වෙනදත් අපිට වෙන් වුණාම අපේ ඉල්ලීම අනුව තමයි නිදහස් කරේ. ඒ ආකාරයෙන්ම මේ වර්ෂයේත් ඒ ක්‍රියාත්මක වෙනවා. කාටවත් මේක පවරන්නේ නැහැ.
නමුත් සමස්ත කෘෂිකර්ම අමාත්‍යංශයට වෙන්කරම මුදල අනුපාතික වශයෙන් අඩු කරලා තියෙනවා.
අඩු කරලා නැහැක අපේ මන්ත්‍රීතුමනි මිලියන 3000ක ව්‍යාපෘති නවත්තලා තියෙනවා. එකක් තමයි වැව් හදන ව්‍යාපෘතියට ගිය පාර ආයවැයෙන් අපට අමතර මුදලක් ලබා දුන්න මිලියන 2000ක්. ඒ වගේම බීජ නිෂ්පාදනය සඳහා පුද්දලිකංශයත් සම කටයුතු කරන තව මිලියන 1000ක් දුන්නා. මේකේ මිලියන 3000 පමණයි අඩු. අනෙක් සියලු මුදල් ටික තියෙනවා. ඊට අමතරව මෙවර ආයවැයදී අපට ඊට වඩා වැඩි විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් පිළිබඳව දැන් පෙළ ගැස්සීලා තියෙනවා. ලෝක බැංකුවත් සමග විශාල ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ADB එකත් එක්කත් අපි තවත් විශාල ව්‍යාපෘති ගණනාවක්ම සූදානම් වෙලා තියෙන නිසා කුෂිකර අමාත්‍යංශයට අඩු කරලා නැහැ මුදල්.
දැන් 2015 වසරේ පොහොර රසානාධාරය සඳහා රුපියල් මිලියන 49000ක් වැය කළා තියෙනවා. අත වශයෙන් මේ අස්තමේන්තු වල මෙවර පොහොර රසානාධාරය ගැන සඳහන් වෙන්නේම නැහැ. ඉතින් මම ඒ නිසා මම
ප්‍රශ්න තියෙන කරු මන්ත්‍රීතුමනි
ඔබේ වෙලාවෙන් මට දෙන්න.
නෑ මම තප්පර 10 ඉවර කරන්න. පොහොර සහනාධාරය සඳහා බිලියන 35ක් අපට ගිය වර්ෂේ වෙන් කරලා තිබුණත් මේ වර්ෂේ අපට පොහොර සහනාධාරය සඳහා අවශ්‍ය වෙන්නේ මිලියන 20000ක් පමණ. මේ ඉතුරු මුදල් සියල්ලම පහුගිය කාලේ ණය ගෙවන්න තමයි යන්නේ. දින 180 සපිරනකොට අපි ණය ගෙවන්නේ. දින 270 පිරුණාම ණය ගෙවන්නේ. ඒ විශාල මේ මුදලක් වෙන් වෙලා තියෙන්නේ මෙන්න මේ කියන කලින් ණය ගෙවන්න. නැත්තම් ඇත්තටම අපිට අවශ්‍ය කරන්නේ මිලියන 20000ක් පමණ තමයි වර්ෂයට දැන් මේ පොහොර මුදල් දෙන නිසා අවශ්‍ය වෙන්නේ මිලියන 20000ක් විතර.
දැන් මේ සමස්ත අයවැය දිහා කෘෂිකර්ම ශේෂ්ත්‍ර දිහා බැලුවම මේක වින් කරන්න බෑ අතිකරු ජන මේ අග්‍රාමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට කරපු ප්‍රකාශය. එතුමා පාර්ලිමේන්තුවේදී කියන්නේ ඇග්‍රි බිස්නස් කෝපරේටිව් ලිමිටඩ්. ඒ කියන්නේ සීමා සහිත මහා පරිමාණ කෘෂි සමාගම් සමුපකාර සමාගම්. දැන් ඒක තමයි කෘෂිකර්ම ශේෂ්ත්‍රෙත් මේ අයවැයත් විග්‍රහ වෙන්නේ කෘෂි සමුපකාර. අතවසේම කෘෂි සමුපකාර ශේෂ්ත්‍රය ගැන කියනකොට ඒ කෘෂි සමුපකාර ශේෂ්ත්‍රය කෙසේ සංවිධිත වෙනවද කියන එක පිළිබඳ පැහැදිලි කිරීමක් නැහැ. නමුත් ඒක පැහැදිලි වෙන්නේ වාණිජ කෘෂිකර්මය සඳහා විදේශීය වෙළඳපොළට කෘෂිකර්මාන්තය යොමු කිරීමේ අදහස. ඒක තුල අර ගරුතර ස්වාමීන් වහන්සේ කිව්වාගේ දැන් කුඩා අපේ රටේ කෘෂිකර්මාන්තය අරගෙන බැලුවොත් ලක්ෂ 15ක් විතර ඉන්නේ අක්කර කාලට වඩා අඩු ඉඩම් තියෙන ගොවියෝ සාමාන්‍ය ගත්තෝ සාමාන්‍ය. එහෙම වෙනකොට ව්‍යාපාරික කෘෂිකර්මයට මේක පරිවර්තනය වෙනකොට දැන් ඒකේ පැහැදිලි කරන මේ ඵලදායිතාවය අඩුයි මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රේ කුඩා ඉඩම් තියෙනකොට. මම කියන්න කැමති අත වශයෙන්ම මේ කුඩා ඉඩමත් එක්ක බැඳුණු කෘෂි රටාවක් තිබුණා. ස්වයංපෝෂිත භාවයක් තිබුණා. ඒකත් එක්ක හරක බාන හිටිය කිරි නිෂ්පාදනය වුණා. ගමට ස්වයංපෝෂණය ගෙන ආවා. නමුත් කුඩා කුඹුරු හිමියෝ පසට ජලයට පරිසරයට ජෛව සාධක වලට ආදරේ කුඹුරට යන්නේ උදේට වැඳලා. නමුත් ව්‍යාපාරික කෘෂිකර්මාන්තෙත් එක්ක මේ රටාව මුළුමනින්ම වෙනස් වෙනවා. ව්‍යාපාරික කෘෂිකාර්මිකයන්ගේ අභිප්‍රාය තමයි අපිට අවශ්‍ය ස්වයංපෝෂණය දෙන එක නෙවෙයි. ඒගොල්ල ජාත්‍යන්තර වෙළඳපොළට අවශ්‍ය නිෂ්පාදනයන් සඳහා දිරිමත් කරනවා. ඒගොල්ල කරන්නේ ඒක. දැන් මේ කෘෂි ව්‍යාපාර ඇතුලේ මේ කියන කාරණාව ඇතුලේ තියෙනවා කෘෂි සමාගම් ගොඩනැගෙනවා. ව්‍යවසායකව හැදෙනවා. ව්‍යවසායකව මේ ඉඩම් කට්ටිය ඔක්කොම එකතු කරගෙන ව්‍යවසායකත්වය හැදුනට පස්සේ ඒක මෙහෙවන කෘෂි සමුපකාර ලෝකේ අත්දැකීම් තියෙනවා. බහුජාතික සමාගම් මේකට සම්බන්ධ වෙනවා. කොහොම දෙන්නේ? දැනුම දෙන්නේ. එතකොට වෙළඳ පොළ සඳහා එනවා. මොකද කෘෂි මේ අයවැය ඒකේ විග්‍රහයේදීම තියෙනවා කෘෂිකර්මය පිළිබඳ. දැන් මේ නිෂ්පාදනයට වෙළඳ පොළක් නැහැ. එතකොට වෙළඳ පොළ සඳහා වූ නිෂ්පාදනය අපි නිෂ්පාදනය කරන්න ඕනේ. දැන් ඒ නිසා ඉඩම් අයිතියට මැදිහත් වෙනවා. ඉඩම් අයිතියට. දැන් මේක ඉඩම් අයිතිය දීලා තියෙනවා සමහර සමාගම්. ඒක සමහර සීමා සහිත සමාගම් වලට සම්පූර්ණ ඉඩම් අයිතිය දෙනවා. නමුත් විදේශිකයන් වැඩි කොටස් ගන්නා වූ සමාගම් වලට දිගු කාලීන බදු. එහෙම තමයි අයවැය සදාන් වෙන්නේ. දැන් අපි ලෝකේ දැකපු දේ තමයි දැන් සමුපකාර ව්‍යාපාර එහෙම ගොඩනැගුණට පස්සේ ඒවා සමාගම් සීමා සහිත සමාගම් විසින් පාලනය කරනකොට ඒක වෙන දේ තමයි වෙන දේ ඔවුන්ට අවශ්‍ය භෝග සඳහා තමයි ගොවිය දිරිමත් කරන්නේ. ඒගොල්ලන්ට වැඩක් නැහැ ගොවිතැන. ඒගොල්ලන්ට ලෝක වෙළඳ පොලේ ලාභ ලබන්න පුළුවන් දේවල් වලට දිරිමත් කරනවා. ඒ භෝග දිරිමත් කිරීම කරන්නේ නැති ගොවියට සහන දෙන්නේ නැහැ. ඒ ගොවියා සම්පූර්ණ ගොවිතැනින් ඉවත් වෙනවා. දැන් අපේ රටේ 128ක් විතර ශ්‍රම බලකායෙන් ඔය කෘෂිකර්මාන්තය දෙන්නේ. ඒක මේ මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ? ඒ මිනිස්සු විරකියා ගොන්නට එකතු වෙනවා. එහෙම නැත්නම් ගොවි ශ්‍රමිකයෝ බවට පත් වෙනවා. කුලීකාරයෝ බවට පත් වෙනවා. මේක මහා මේ ඔබතුමාට මම මේ පැහැදිලි කරන්නේ මම මේ කාරණා මෙහෙම කිව්වත් ඔබතුමා ළඟ විශේෂ සලස්මක් තියෙනවද කියන එක මම දන්නේ නැහැ. මම මේ කියන්නේ ලෝකේ තියෙන අත්දැකීම් එක්ක. ලෝකේ තියෙන අත්දැකීම් එක්ක.
ඔබතුමාට තව විනාඩි 2යි තියෙන්නේ.
ඔබතුමා මට මගේ කතාවෙන් පස්සේ පොඩක් මම මේ දැන් මේ සමා දැන් බලන්න ඉන්දියාවේ දැන් මේ කෘෂි සමුපකාර ව්‍යාපාරය ඇතුළට බහුජාතික සමාගම් ඇතුල් වෙලා තියෙනවා. අධ්‍යක්ෂකම අය පාලනය කරන්නේ. මොකද දැනුම දෙන මුවාවෙන්. ඒ නිසා මේ බීජ ලබා දීම ඊළඟට යන්ත්‍ර සූත්‍ර භාවිතය රසායනික පොර මේවා ඔක්කොම මහා බහුජාතික සමායතන තමයි මෙහෙවන්නේ. ඒක මේ විදුම්බාධයට වඩා භයානකයි. ඒවා රටක් ඇතුලේ මේක තහවුරුන තව ස්වාමීන් වහන්සේලා ගන්න උත්සාහය නිරර්ථක වෙනවා. ඒ ආධිපත්‍ය යට වුණොත් මම කියන්නේ දැන් ලෝකේ තියෙන අපි දැකලා තියෙනවා ස්වාභාවික කෘෂිකර්මාන්තය ඉවත් කළා සමහර රටවල් වල ව්‍යාපාරික කෘෂිකර්මාන්තයට පරිවර්තනය කරපු රටවල් ඇතුලේ අද සාගතේ ඒක තවත් භෝගයක් වවන්න බෑ. ඒ නිසා ඔව් දැන්ට ලෝකේ ඒ ඇත්තවසෙම මේ අද අපි මේ ලෝක සාගතයෙන් පෙළෙන්නේ දිලිඳු භවයෙන් පෙළෙන්නේ මේ බහුජාතික සමායතනවල ගොදුරක් බවට රටපත් වුණොත්. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමතියි මේ වෙලාවේ මේකේ මහා අඳුරු පැත්තක් තියෙනවා. මේව පාලනය කිරීමේ අපි කොච්චර කල්පනා කරත් අපට එහෙම සීමාවක් නැත්තම් මේවා ඔවුන්ගේ ග්‍රහණයට යනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. අපේ රටේ කෘෂි කර්මාන්තය පාලනය කිරීමේ අයිතිය ඔවුන් සතුව තිබෙනවා. එහෙම ව්‍යාපාරිකයෝ ඒ අයිතිය ගත්තට පස්සේ අපේ පස ගැන අපේ පොහොර ගැන අපේ ජලය ගැන අපේ ජල ජීවීන් ගැන අපේ පරිසරය ගැන ඒගොල්ල කල්පනා කරන්නේ. ඒගොල්ල බලන්නේ ලාභ. දැන් මේකේ එකක් තියෙනවා. ඉඩම් අයිතිය ගැනීම වගේම අර අවුට්ග්‍රෝවර්ස්ලා හැටියට පිටස්තර බැහැර අයට
ඔබතුමාගේ කාලය අවසානයි කරමත්
විනාඩියක් දෙන ඒ කාරණේ විතරයි පැහැදිලි කරන්නේ. ඒ අයගෙන් ඒ අයට උදව් කරලා ඒ අයගේ නිෂ්පාදන ගන්නවා. දැනුත් මේක තියෙන ඕනේ. බුත්තල තියෙනවා ඩෝල් සමාගම කෙසෙල් වවන. ඒ කෙසෙල් දැන් බාහිර අයට ඒ කෙසෙල් වගා කරන්න අවස්ථාව දීලා තියෙනවා. විදේශීය වෙළඳ පොළට ඒව යවන්නේ. දැන් අනිත් ගොවියෝ මිල ගැන කල්පනා කරලා ස්වාභාවික අපේ කෙසෙල් වගාවට අත තියන්නේ නැහැ. ඒ නිසා මේක මහා නරක අඳුරු පැත්තක්. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේක වක්‍ර විදියට මූල්‍ය ප්‍රාග්ධනය අපේ රටේ කෘෂිකර්මාන්තයට ප්‍රවේශ වීමේ අනතුරක් තියෙනවා.
අවසන් කරන්න.
මේ ගැන හිතලා ඔබතුමා ඒ සම්බන්ධයෙන් ගන්න නිස්පීවර ගණී කියලා බලාපොරොත්තු.
බොහොම ස්තුතියි. ගරු දයාගමගේ ඇමතුමා ඔබතුමාට විනාඩි 5යි.
ගරු සභාපතිතුමනි, ඉතාමත්ම අඩු කාලයක් හම්බෙලා ඇති නිසා දක්වන්නේ ඉන්න කරුණු එකක්වත් දක්වන්න ටිකක් අමාරුයි. කෙසේ වෙතත් මුලින්ම මම සතුටු වෙනවා අපේ හිටපු කථානායකතුමා අද එතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියටත් හිටියා. එතුමා ඒ කාලේ කරන්න බැරි වුණ දේවල් මතක් කරලා ඉවර වෙලා අපිට කාලේදී පුළුවන් තරම් ඉක්මන් කළ කරන්න කියලා ඉවර වෙලා එතුමගෙන් යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. නවත්තල නෑ අපි එකක්වත්. අපි ක්‍රමය විතරයි වෙනස් කරලා තියෙන්නේ. අපේ දුමින්ද ගරු ඇමතිතුමා විශේෂයෙන්ම ප්‍රකාශ කරා පොහොර සහනාධාරය අපි අඩු කළ නැහැ. ගිය ආණ්ඩුවෙන් ඇති කරපු ක්‍රම, ඒ කියන්නේ පොහොර සහනාධාරය වෙනුවෙන් අපි වියදම් කරලා තියෙනවා මිලියන 37000ක් ඒකේ පොලිය තමයි ගිහිලා තියෙන්නේ මිලියන 17000ක් ඒ කියන්නේ ආණ්ඩුවට සල්ලි නේ එතකොට පිටරටවල තියෙන කම්පැනි වලින් අපි ණයට පෝර ගන්නවා ඒ ණයවලට පොලිය ගෙවන්න ඕනේ එතකොට පොලිය තමයි වැඩිපුර ගෙවලා තියෙන්නේ ඒ රාජපක්ෂ ආණ්ඩුව මේ ගැන තකන් නැතුව විශාල වශයෙන් ණය අරගෙන ඒ ගත්ත පොලිය තමයි අද අපිට දුක් විඳින්න වෙලා තියෙන්නේ මේ අයවැය අරගත්තත් අපි මේ පරණ ගත්ත ණයවලට පොලියයි අපි ගත්තොත් රජයේ සේවකයන්ගේ වැටුපයි ඒ දෙක ගෙව්වම අපිට ඉතුරු වෙලා තියෙන්නේ බිලියන 700ක් තමයි අපිට ආයෝජනය කරන්නේ ඒක නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ අපි කාටවත් දැන් දොස් කියලා වැඩක් නැහැ ගරු සභාපතිතුමනි අපි අද සැලසුම් කළා තියෙනවා අධිකරු ජනාධිපතිතුමා එතුමාගේ ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ඒ ක්‍රියාත්මක කරපු කඩිනම් ආහාර නිෂ්පාදනයත් එක්ක අපිට පුළුවන් වෙලා තියෙනවා 2016 අවුරුද්දේ අපි පිටරටින් ගේන ආහාර ඩොලර් මිලියන 150කින් අඩු කරන්න. ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදනයේ වැඩි වෙලා තියෙනවා කියන එක අපි එතනින් ඔප්පු කරලා පෙන්නනවා. ඒ වගේම අපි අගේ දාමේ වැඩි කරන්න ඕනේ. සැකසුම් කර්මාන්තය ගැන පහුගිය ආණ්ඩුව කල්පනා කරේ නැහැ. සැකසුම් කර්මාන්තය දියුණු කරේ නැත්නම් අපිට කවදාක්වත් අපේ ගොවියා ආරක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපේ ගජදීර මන්ත්‍රීතුමා කතා කරා එතුමා කියන විදිහට එතුමා කියන්නේ අපේ ජනතාව ගොවිය වෙලා ඉපදුනා ගොවිය හැටියටම ජීවත් වෙන්න ඕනේ කියලා. නෑ. අද ලෝකේ අනිත් රටවල් වල මේ ගොවිතැන් කියන එක තාක්ෂණයත් එක්ක ඉතා දියුණු වෙලා තියෙන්නේ. අපි වී වගාව අරගත්තත් චීනය, ඒ වගේම කොරියාව, ජපානය හෙක්ටයාර එකකින් කිලෝ 7500ක් ගන්නකොට අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඇවරේජ් එක එදා 2002 දී. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නියර දෙකේ යන්නේ බෑයි කියලා කිව්වට එතුමාට පුළුවන් වුණා පරාක්‍රමබාහු රජුරුවන්ගෙන් පස්සේ ඒ පොඩි කාලය තුල අපේ රටේ වී නිෂ්පාදනය වැඩි කළා පරාක්‍රමබාහු රජුරුවන්ගෙන් පස්සේ පිටරට සහල් යවන්න. එදා තිබුණු 4200 3700ට අඩු වුණා අපේ සාමාන්‍ය අස්වැන්න 2014 අවුරුද්ද වෙනකොට. ඒක නිසා ගරු සභාපතිතුමනි මගේ කාලේ විනාඩි 5යි. අපේ රටේ ජනතාව ගොවිතැනින් තමයි ජීවත් වෙන්නේ. අපිට මේක වෙනස් කරන්නට අවශ්‍ය කරනවා. ඒ ශ්‍රමය ඊට වඩා වැඩි අගේ දාම එකතු කරන්න පුළුවන් දේවල් වලට අපි සැලසුම් කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අපනයන ආදායම දිගුණයක් කරන්න. කෘෂි භෝග අපි විශාල වශයෙන් වගා කරන්නේ දැන්ට සැලසුම් කළා තියෙනවා. එකපාරට අදේ හිටෙව්වට මේකේ අස්වැන්න ගන්න පුළුවන් කමක් නැහැ. අවුරුදු දෙකමාරක් යනවා අපි ගම්බිරිස් පැලයක් හිටවල ඒකේ අස්වැන්න ගන්න. පොල් අපි හිටවල අවුරුදු 5ක් යනවා. නමුත් පොල් වල අපිට අගේ දාමේ වැඩි කරන්න පුළුවන්.
තව විනාඩියක් ඔබතුමාට තියෙනවා.
අද නවීන ඇමතිතුමත් විශාල වැඩසටහනක් ඉදිරිපත් කළා තියෙනවා පොල් වල අගේ දාමේ වැඩි කරන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ වෙලාව ටිකක් නිසා තියෙන්නේ මැණික් කර්මාන්තය අපි අරගත්තොත් එහෙම මැණික් කර්මාන්තය තුලින් අපිට ඩොලර් මිලියන 1000ක් උපය ගන්න පුළුවන් වැඩසටහන් අද සැලසුම් කළා ගරු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්න වැඩ කටයුතු කරගෙන යනවා. මගේ අමාත්‍යාංශය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය තුලින් මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එවැනි අගේ දාමේ වැඩි කරන වැඩ තුලින් ඒ කර්මාන්තය දියුණු කරන්න. ඒ වගේම අපනයන වෙළඳපොළ අද යුරෝපයේ අපිට අහිමි වෙච්ච මාළු වෙළඳපොළ නැවත අපිට හිමි වුණා. ඒ වගේම GSP+ බදුසානය අපිට අහිමි වුණා. අහිමි කළා ගත්තා. අහිමි කළා කිව්වොත් මම හිතන්නේ වැරදි නෑ. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා යුරෝපයේත් එක ගිහිලා ඒක සාකච්ඡා කළා. අපිට ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට අපිට ඒක හම්බ වෙනකොට නැවත යුරෝපයේ මිලියන 550ක වෙළඳපොළක් අපිට විවෘත වෙනවා. මෙන්න මේ වෙළඳපොළවල් විවෘත කරගත්තොත් තමයි අපිට පුළුවන් අපේ අගේ දාමේ වැඩි කරලා අපේ බඩු පිටරටවල් වලට විකුණන්න. ඒ වගේම ඉන්දියාව, ඒ වගේම චීනය, සිංගප්පූරුව, තායිලන්තය සමග අපි වෙළඳ ගිවිසුම් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒව තුලින් අපිට මේ වෙළඳපොළත් ආක්‍රමණය කරන්න පුළුවන්. ඒ නිසා ගරු සභාපතිතුමනි අපිට පාරම්පරික ක්‍රමයට කරපු ගොවිතැනෙන් අපි එළියට ගිහිල්ලා ඉවර වෙලා
අපි අද ඊශ්‍රායලය ඒ වගේම තායිලන්තය චීනය වගේ රටවල් වලින් ඒ තාක්ෂණය ගෙනල්ලා අපේ ප්‍රබේද අපි දියුණු කරලා අස්වැන්න වැඩි කරන්න ඕනි. ඒ වගේම ඒකේ අගේදාමය අපි ප්‍රොසෙස් ඉන්ඩස්ට්‍රීක අපි නිෂ්පාදන සැකසුම් නිෂ්පාදනයට අපි යන්න ඕනි
අවසාන කරන්න.
ඒව තුළින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ රාජපක්ෂ ආණ්ඩුව ගත්ත නෛතික ගිවල දාන්න. බොහොම ස්තුතියි.